තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට කොහොමද?
සනීපෙන් ඉන්නවා. මේ හොඳ කාලගුණයක් තියෙන්නේ. උදේට සීතලයි, වැස්සත් අඩුයි, සමහර වෙලාවට වහින අකුණු සහිතව නැත්තම් හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, හොඳමයි. එහෙමනම් අද මේ පටන් ගන්න යන්නේ සතිපතා කමතහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනාව වැඩසටහනයි සතිපතා පවත්වන්නේ. එහෙමනම් ඔබ වහන්සේගේ දෙපා නමද මගෞරවාන්විතව ආරාධනා කරනවා අපේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩ කටයුතු වලින් අපේ වැඩසටහන ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු. එහෙමනම් උදය මම ඔයාලට ආරාධනා කරනවා ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. එකිට ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස. ප්‍රශ්න එක දිගයි, මං හිමින් කියවන්නම්. සතිමත් පරියන්කය. සතිමත් සක්මනට ටික වේලාවක් ගත කර පරියන්කය සඳහා සූදානම් වුනමි. වටපිටාව සහ ශබ්ද දෙස නිරීක්ෂණය කළ අතර ශබ්දතාවේ නිරීක්ෂණය විය. පරියන්කයේ සිටින කය දෙස නිරීක්ෂණය කළ අතර හුස්ම එහා මෙහා යන අයුරු නිරීක්ෂණය විය. හුස්ම රැල්ල ඉතාමත් සියුම් වීම, සාමකාමී වීම සහ සාමකාමීව එන සහ යන බව නිරීක්ෂණය විය. අලුයම කාලය නිසා හුස්ම රැල්ලෙහි තිබෙන විශේෂ සියුමැලි ස්වභාවයක් සාපේක්ෂව නිරීක්ෂණය විය. මේ දෙස තවදුරටත් බලා සිටින විට දකුණු නාස්පුඩුවෙන් පමණක් හුස්ම එන සහ යන බව නිරීක්ෂණය විය. එය දෙසටම බලා සිටින විට නාස්පුඩු දෙකෙහිම මෙය සිදුවන බවක්, දකුණු නාස්පුඩුව රළුව අරමුණු වන අතර වම් නාස්පුඩුව දැනී නොදැනී මෙයම සිදු කරන බවත් දැකගතිමි. මේ අතර පෙරදිනේ සිදුව සියුම් සිදුවීමකටද පුද්ගලයන් අතරටද අවධානය යොමු බව නිරීක්ෂණය කළ අතර ආපසු හුස්ම නිරීක්ෂණය විය. හුස්ම කෙමෙන් දැනී නොදැනී ගිය අතර දැනීම නැතර විය. හිස් අවකාශය දෙස නිරීක්ෂණය කරමින් සිටින විට තව මොනම හරි දෙයක් අල්ලා ගැනීමට තැත් කරන ආකාරයක් දැනුණු අතර එසේ නොකර වෙන දෙයම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ලෙස සිතුවිල්ලක් පැමිණියේය. මෙසේ ටික වේලාවක් සිටින විට යටිකය ගල් ගැසී සීතල වී හිරි වැටි ඇති අයුරු නිරීක්ෂණය විය. ඉන්පසු නැවත අවකාශයට ගිය අතර හිස පිටුපස තල්ලු විය. නැවතත් තිබුණු තැන්ට පැමිණියේය. නැවත හිස පැත්තකට හරවා පිටිපසට කරකවන ආකාරයක් නිරීක්ෂණය විය. හිස තිබුණු තැන්ට පැමිණියේ. ආපහු හිස පිටිපසට කඩා වැටි උඩ බලාගෙන සිටින ආකාරයක් නිරීක්ෂණය විය. මේ ලෙස බලාගෙන සිටින විට ඇත්තටම හිස උඩ බලාගෙන සිටිනවාද යන්න දැකගත යුතු බව සිතුවිල්ලක් පහළ විය. එය දැක ගැනීම අපහසු විය. නැවත හිස තිබූ තැනට පැමිණියේ. ආපහු හිස රවුමට පිටිපසට කැරකෙන බවත් නිරීක්ෂණය විය. සියුම් බියක සිතුවිල්ලක් පැමිණි අතර මුකට බය වෙන්නද බෙල්ල කැඩී හිස කඳින් වෙන්නුන දෙන්නේයි ඒ දෙස බලා සිටින්නේ සිතුවිල්ල නිරීක්ෂණය කරමි. මේ අත්දැකීම මෙසේ වාර්තා කරන විට මට පිස්සු හැදීගෙන එනවාදැයි සිතුවිල්ලක් පැමිණියේය. එයත් වාර්තාගත කිරීමට සිතුවෙමි. හිස චලනය සිදුවී නැවතී ඇති ආකාරයත් නිරීක්ෂණය විය. පරයන්කය අත්හැර නැගිටීමට සිතුවිල්ලක් ඇති වූ අතර එය ක්‍රියාත්මක නොවිනි. මෙම අත්දැකීම විස්තර කිරීමට අපහසුය ස්වාමීන් වහන්ස. එය අදරින්දේ සිටින විට නින්දෙන් නැගිටින්නට උත්සාහ කරත් නැගිටින්නට බැරි බවක් දැනෙනවා මෙන් අත්දැකීමකි. මෙසේ සිටින විට තාමත්ම වේගෙන් හුස්මක් වැටුනි. මෙය පැමිණි හුස්මක්ද පිටවන හුස්මක්ද බව නිරීක්ෂණය කිරීමට නොහැකිවේ. එය ඉතා වේගෙන් සිදුව බැවිනි. ඉන්පසු නොදැනුවත්වම ඇස් ඇරුනි. වාර්තා විතරයි වෙතේ නැවතුන සමිනාස.
අර කිව්ව වගේ නිකන් සංස්කරණය කරපු නැති හිතවිලි සංස්කාවක් සංස්ථාවක් ඒ වගේම සංස්කරණය කරපු නැති වார்த்தාවක් මම හිතනවා ඉක්මනට ඒ ටික සංස්කරණය වෙයි කියලා. ඒ නිසා කරුණාකරලා අර ওই මට්ටමට ගිය කෙනා කමටාන් වාර්තා කරන හැටි පිළිබඳව පොඩි අපි ළඟ රචනා තියෙනවා අන්නේ වටික පොඩ්ඩක් කියවලා අහන එක්කනා ගැනයි කියන එක්කනා ගැනයි පොඩ්ඩ අනුකම්පා කරන්නයි කියලා. භාවනා හොඳට යනවා ඒක නෙවෙයි මම මේ චෝදනා කරන්නේ. ඒ කරන එක වාර්තා කරනේදී එකම දේ නැවත නැවත කියීම ඒ වගේම ඒ Tamanටම විස්තර වෙච්ච දේවල් නැති වුණාට කමන්නේ අර විශේෂ දේවල් පරිවර්තන එක වාර්තාගත කරන එක. ඉතින් එකක් දෙයක් ඔය වගේ වැඩි වාර්තා දෙකක් හදලා තමයි හදන්නේ. ඒ නිසා උජිර දිගට යන්න පාලනයෙන් Tamanගේ භාවනා ගිලිනකොට විඥාණය අපතිත්‍ිත වෙනකොට අනිදසන වෙනකොට පුදුම බයක් ඇති වෙනවා. නිින්දෙන් අවදි වෙලා නැගිට ගන්න බැරි වුණා වාගේ. ඉතින් ඒ කාය ජීවිත ආසාව තමයි අන්න ඒක වාර්තා වෙලා තියෙනවා. නමුත් අනිදාසයකට සූදානම් යෑම තමයි ඉතින් කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අනිදාසය යනකොට ඒකට සූදානම් වෙලා යන මේක තමයි අපිට දැක් ගන්න හම්බ වෙන්නේ. ඒක වැරද්දක් නෙවෙයි. හරි දෙයක්ුත් නෙවෙයි. නමුත් මේකට පුරුදු වෙන්න පුළුවන්. පුරුදු වෙච්චාම ඕක ලොකු දෙයක් නෙවෙයි කියන එක තේරෙනවා. තේරෙනවයි කියලා හිතනවා. ආන්නේ දක්වා භාවනා දිකට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මීට පෙර දිනකදී සතුප්පාදයේ පිළිබඳ ඇසූ ප්‍රශ්නයක් පිළිබඳව ධර්මකාරණයක් කාරණාව පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. විවේක ස්ථාන දෙකක් අතර ඇති වූ කෙලෙස් අහෝසි වීම සඳහා ඒවා පරිඋත්ථාන අවස්ථාවේ වීම අවශ්‍යද නැතිනම් වීතික්කම උදාහරණයක් ලෙස වාචික කෙලෙස් වුවත් අහෝසි වෙනවාද? ප්‍රශ්නේ
වීතික්කම දේනයි තිය අනිත් කෙනාටත් තේරෙනවනේ සිද්ධ වුණා කියවන්න බෑ කියලා. එහෙම වැසේ වුණා නම් අනිත් එක්කනත් එක්ක කියලා හම්බ වෙලා කතා කරලා බේරන්න ඕනේ. මේ කතා කරන්නේ චින්තාමය එහෙම නැත්නම් භවනාමය පැත්ත යන ටික විතරයි. ඒ නිසා වීතික්‍රමනේ වුණා නම් සමා පව සමා කිරීම තමයි කරන්න තියෙන්නේ. මේ කියන්නේ පරිවුට්ටාන තමයි.
ලිඛිත ප්‍රශ්න එච්චරයි තියෙන්නේ නිරෝෂ.
එහෙමනම් අපි සභාවට අවස්ථාව දෙමු. කාටද ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න කියලා ස්වාමීන් වහන්සේ මට අර අන්තිමට කියපු ප්‍රශ්නේදී මාව මට ආපු ප්‍රශ්න මම අහන්නම්. ස්වාමීන් වහන්සේ දැන් අපි වැඩක් කර කර ඉන්නවා කියමුකෝ. දැන් ඔෆිස් එක වැඩක් කියමු. එහෙමනම් දැන් අපි මොකක් හරි කවුරු හරි වැඩියට වැඩක් කළා නම් අපි සතියෙමුත් ඒ වෙලාවේ හිටියානම් අපිට හිතට එනවා මේ මොකද්ද මේ කරේ කියලා. ඒ අවස්ථාවේදී දැන් අපිට කිව්වම කියමුකෝ දැන් මොකද්ද මේවා කරේ කියලා. මේ මිටල හොඳට මේක කරන්න තිබ්බා කියලා අපි ද්වේෂය ඇතිලා තරහෙන් ඔගේ තරහක් නෙමේ ඒක දිහත් අපි හොඳ සතියෙන් එකක් කියලා අද කිසිම හැඟීමක් නැහැ මේ බැන්නද ඒකද මොකද්ද කියලා නැතුව ආයපහු ඒ සතියට ආවොත් එහෙම එතකොටත් ඒ අහෝසි වීමක් සිදු වෙන්නේ නැද්ද ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ?
නැහැ ඒක පාටියකට හිට නරක් වෙලා තියෙනවනේ. ඒ නිසා අපිට ඒ වෙලාවේදී කියන්න ඕනේ අනික් පාටියකට. දැන් මම කියන්නේ නිරෝෂ්ඨ කතා කරලා කියන ඔබ කරන වැඩෙන් මට තරහ යනවා.
එහෙම.
එහෙම නැත්නම් බයිනෝ. එතකොට නිරෝෂ් දන්නවනම් මම කියන්නේ මේ ධම්මජීව හැමර කතා කරන්න කියලා ඔයාලට මට කියලා කියන්න ලේසි. ඔව් එහෙම තමයි මම ගණන් ගන්න එපයි කියලා. දන්නේ නැති භාවනා නොකරපු කෙනෙක් නම් අපි කයකෝ සංග අහලා යාට ඒ තේරෙන් ගනී කියලා හිතා ගන්න තරම් තමන්ගේ මට්ටමින් අනු හිතන්න යන්න එපා. එතකොට කරන්න තියෙන්නේ පාපොච්චාරණය තමයි. එතකොට කරන්න තියෙන්නේ ගිහිලා කියන්න ඕනේ මට ඒ වෙලාව ඇත්තටම තරහ ගියා. මම බැන්නා කරුණා කළා ඒ වගේ කරන්න එපා. මෙන්න මෙතනයි ඔයා වරද්දගත්ත තැන කියලා හොඳ විවේක වෙච්චලා ගිහිලා කියනකොට අපිට ඒකත් භාවනාවක් වෙනවා.
තේරුණා සර් නසංගාස.
සුරංගනී අත සුරංගනී අත උසල තියෙන ප්‍රශ්නයක් කණි ළඟට චමත් ඉන්නවා.
තේරුවන් සර් නයි ස්වාමීන් වහන්සේ.
තේරුවන් සර් නයි සුරංගනී.
පහුගිය මාස දෙකක විතර වෙච්චි සිද්ධියක අත්දැකීමක් කියන්න කියලා බැලුවේ. මම ඔබ වහන්සේට පහුගිය මාස දෙකක විතර කාලයේදී කිව්වා අර මට කහපාට එදියේක කළු කුඩු වැටෙනා වගේ එකක් වෙන් අද්දැක්ක කියන එක පරියන්කේදී. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් නිකන් ඉඳගෙන ඉන්න වෙලාවටත් අත්දකින්නවා කියලා ඔබ වහන්සේ මට කිව්වා. දුකක් ආවත් සැපක් ආවත් එතන මගේ වාසස්ථානයි කියලා එතෙන්ට යන්න කියලා. දැන් පරියන්කේ මේ ඉඳගෙන ඉන්නකොට එවැනි සිතිවිලි එනකොට මට ප්‍රපංච කෙරෙනා වගේ චුට්ටක් වෙලා යනකොට දැනෙනකොට මට එක පාට මේ ඔබ වහන්සේ කියපු එක මතක් වෙනවා. එතකොට ඒ සිතිවිල්ල ඒ අවස්ථාව මැවිලා වගේ ඒ සිතවිල්ල සුනුයි සුනු වෙලා යනවා වගේ එකක් වෙනවා. එතකොට මට හිතෙනවා ඒ තැන දුක සැප දෙකම නැති වෙලා සුනුයි සුනු වෙනවා වගේ දැනෙන නිසා ඒ අදුක්කම සුඛ අවස්ථාව නේද මේ අත්දකින්නේ කියන එක, ඒක එහෙමද ස්වාමීන් වහන්සේ කියලා දැනගන්න මම කැමතියි.
ඔය එහෙම වෙනවා හොඳයි කියලා හිතනවා නම් ඒ සැපට තමයි වැටලා තියෙන්නේ. එහෙම වෙන එක හොඳ නැහැ කියලා හිතනවා නම් දුකට තමයි වැටලා තියෙන්නේ. ඒක ඉති වෙනවා ඉති මට ඔක ඇති හොඳක් නරකක් නැහැ කිව්වනම් අදුක්කම සුඛයට වැටෙනවා. ඒ නිසා ඒක වීම පිළිබඳව තමන්ගේ තියෙන මනාපමනාප සුති රුචි අරුචිකං සියුම පරීක්ෂා කරලා බලන්න වෙන කෙනෙක් බලන්න වගේ. ඒකට ඒක
තියෙන සමිනහන්සේක දන්නවනම් දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා නේ එකේ කියවෙනවා කියලා
ධම්ම දින්න තියෙනවා. ඒක විතරයි ඒක තියෙනව තේනවා. මේක වෙන්න ඕන කියලා සැපේක හිතක ගියොත් වෙනම කතාවක් යන්නේ. මේක නොවිය යුතුයි කියලා තරහ කතාවට ගියොත් ඒ දැනගැනීමේ වැඩක් නැහැ. දැනගැනීම වෙන්නේ උනත් එකයි නොඋනත් එකයි කියලා අදුක්කම සුඛ මට්ටමට වට ගතට පස්සේ තමයි දැනගැනීම සුඛයක් වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි බොහොම පිං.
ස්වාමීන් වහන්සේ මම මේ ලිඛිත ප්‍රශ්න ඉවරයි කිව්වට මේ ප්‍රශ්නයක්ම නෙවෙයි වයස අවුරුදු 6ක ළමෙක් ලියුම් එකක් තියෙනවා. ඒක ඒකේ තියෙන්නේ I was doing mindful body scan. It was ඇඟේ පින්තූරයක් ඇඳලා the crosses show the places that I felt in my body. I also felt air coming in and out through my nose. දෙලමෙන් කියලා වල තියෙන්නේ ඉතින් මුතු එකක් කියනවද නැද්ද කියලා හිතලා මුනි තුන එකක් ඉදිරිපත් කරන්නම් කියලා.
මට තේරුන්නේ උදේක කමෙන්ට්ස් මොනවද රචනේ මොකද්ද කියලා. වාඩි වෙලා ඉන්නවා බොඩි ස්කෑන් එක කරනවා ක්‍රොස් වෙන තැන් වල දැනෙනවා හුස්ම ඇතුල් යනවා පිට වෙනවා වගේ දැනෙනවා ටික තමයි මට හිතුනේ ළමයා ලියපු ටික.
අනිසාමින් මට මම පොටුව මේ ඒ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න.
ඒ ළමයාට කියන්නේ ලැමැටි කියන්නේ හැම එක්ස්පෝස් වෙලා තියෙන තැන්වල තමයි ඔය ගොඩක් කෝල් වෝම් හાર્ඩ් සොෆ්ට්නස් එක තියෙන්නේ. ඇඳුම් ගෑවිලා තියෙන තැන්වල සමහරට එක්ස්පැන්ෂන් කන්ට්‍රැක්ෂන් තේරෙනවා. ඉතින් වගේ ඔය සෙන්සිටිව් තැන් තියෙනව තමයි සාමාන්‍යයෙන් නිල සම්බාහනයේදී නිල වශයෙන් බාර ගන්න. ඒවා විශේෂ ගැංග්ලියම්ස් වගේ තැන්. ඉතින් ඒ වගේ තැන් අඟ පුරාම විසිරලා තියෙනවා. ඉතින් සමහරුන්ට ඒක හොඳට තේරෙනවා විශේෂයෙන් අර හීලින් පව තියෙන කෙනාට. මේ තැන් වල ස්පෙෂල් මේ මොනවද කියන්නේ ගුවන්විදුලි දුරකථන හුවමාරු මධ්‍යස්ථාන වගේ. ඉතින් ඒවාරි සෙන්සිටිව්. හැමෝටම මේක තේරෙන්නේ නැහැ විශේෂයෙන් බොඩි ස්කෑන් කරනකොට. ඒ අර මේ ප්‍රාණික හීලින් තියෙන කට්ටියට තියෙනවා මේවා විශේෂ පවර් ස්ටේෂන්ස් කියලා. ඉතින් ඒක හොඳ ආරම්භයක්. දිගට බලන්න කියන්නේ අන්තිමට මේක දියුණු වෙච්ච අයට අනික් කෙනාගේ තියෙන මේ වගේ වල්නරබල් පොයින්ට්ස් උනත් පේන්න පටන් ගන්නවා. සමහරු එක ටච් එකෙන් ගන්නවා, සමහරු අවුරයිකෙන් ගන්නවා, සමහරු ලෙඩාගේ අහලා ලෙඩා කියන දේෙන් ගන්නවා. කොහොම හරි මෙන්න මේ සෙන්සිටිව් පොයින්ට්ස් ටික පිළිබඳ හොඳ උනන්දුවකින් ගත කරන එක තමයි අපි ශරීරයට කරන පස්සානේ. ඒ නිසා මේ දරුවා ඒ පොඩි වයස්වලදී මේක තේරුම් අරගෙන තියෙනවා, දැනගෙන තියෙනවා. මේක සතිය නෙවෙයි, සතිය ලැබිච්ච ආනිසංශයක් කියලා කියන්න පුළුවන්. ඉට්ස් බෙනිෆිට්.
මම ඒක ලැමෙන් දැනගන්න සරසන්න තමත් ඉන්නවා ඊළඟට. චමත් කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. චමත්
හොඳයි, එහෙනම් නේද?
ඇයිනවා කියන්නේ?
අවසරයි ස්වාමීන් වහන්ස, මම කමටහන් වார்த்தාවක් කෙටියෙන් ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්ස, මේ පරයන්ක භාවනාවේදී මුලින්ම සුපුරුදු විදිහට මේ ඉරියව්ව නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ සමහරවිට හුස්ම වැටෙන විදිහගෙන දැනෙනවා, යනවා එනවා කියලා. හැබැයි ගොඩක්ම වදින තැනක් හරියටම සමහරලාට ප්‍රකට වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් කෙලවරට යනකම් වගේ කොහොමත් සතිමත්ව හොඳට යන්න පුළුවන්. හැරෙනකොට තමයි ඔඩක් සමහරලාට සතිය ගිලිහෙන ගතිය තියෙන්නේ කියලා තේරෙනවා. ඒතකොට හැරෙන එකේදී විශේෂයෙන් සතිමත් වෙන්න පොඩ්ඩක් පොයින්ට් අවුට් කරලා තියාගන්නවා. ඒ වගේම සක්මනේදී තරග්වෝගේ ස්වාමීන් වහන්ස ටික වෙලාවක් යනකොට සක්කවදවත් සක්මනේ මැදදී නිින්ද යන්නේ නැහැ. සක්මන කෙළවරට ගිය ගමන් ඇස් දෙකත් පියදලා නිදි. ඊට පස්සේ ඇහැරෙනවා. ඇහැරිලා ඇස් දෙකත් ඇරලා ආයි හැරිලා ආයි හා කෙළවරට ගිය ගමන් ආයි ඇස් දෙකත් පියවෙලා නිදි. එහෙම එහෙම ස්වාමීන් වහන්ස සක්මනේදී නිින්ද ගියාට පස්සේ මම මේ මොකද්ද වෙන්නේ කියලා සමල්ලාවට ඊට පස්සේ අර බැඳගෙන තිබ්බත් ලිහිල් කළා පොඩ්ඩක් ඉඳලා ආයි සක්මන පටන් ගත්තට පස්සේ ආයි ඊට පස්සේ නිදිමත නැහැ. ඊට පස්සේ සක්මන් කරන සම්පූර්ණ වෙලා වෙනකම්ම සක්මන් කරනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ දැනගන්න තියෙන්නේ.
අතරමැදි පොඩ්ඩක් අපිට හානි වුණා. නමුත් ඒ වුණාට මම හිතනවා මට තීරණ ටිකෙන් කියනවා නම් අන්තිමට කියපු ඒ සක්මනේදී
ඒක තමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න තියෙන වර්තාව ස්වාමීන් වහන්සේ.
අපිට අතරමඟදී පොඩි බාධාවක් සිද්ධ වුණා මේ පැත්තේ හිතලයි අපි හිතන්නේ. නමුත් ඇහිච්චි ටික අනුව කියනකොට සක්මනේදී ඒ නිදිමත වෙලාවේදී අපි අතපය වෙනස් කරලා වටපිට බලලා නිදිමත කඩා ගන්න උත්සාහ කරන එක තමයි සාමාන්‍ය අපි ආධුනිකයා කරන දේ. නමුත් අපිට පුළුවන් නිදිමත එන්නේ අක්මනේ කෙලවරදි කියලා දන්නවනම් ඒ නිදිමත එන හැටි සක්මනට යනවත් එක්කම වගේ පූර්ව නිමිති පෙර නිමිති දක ගන්න පුළුවන්. එතකොට නිදිමතට එහෙම ඉන්න බලන්න හිටගෙන ඉරියව්වේ එහෙම ඒක මොහොතකට සම්බන්ධය නැති වෙලා යනවා ආයෙනවා. එතකොට අපිට පුළුවන් නිදිමතට අවදි වෙනවයි කියන මේ අපබ්‍රන්ත වැඩේ කරන්න. දැන් කරන්නේ නිදිමත කඩන එක. ඒක තමයි සාමාන්‍ය ආධුනිකයා කරන එක. ඔක්කරලා කරලා පුරුදු වෙච්චාම දවසක් එයි මේ නිදිමතට පිළිගන්න පුළුවන්. එතකොට නිදිමත යන හැටිත් දන්නවා. නිදිමත ඉවර වෙන හැටිත් දන්නවා. එතකොට නිදිමත පිළිබඳව මුලාග දෙක දැනගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක දැන් තියෙන ලාභේ තමයි වෙන කට්ටියට වැඩිය මේ කෙලවරේදී තමයි වෙන්නේ. මෙතෙන් දැන් එනවා කියලා ප්‍රෙඩික් කරන්න පුළුවන්කම. එහෙම නැත්නම් පෙරණිමිති දන්නවා. අන්න එක ස්ටඩි කරගෙන යන්නේ කියලා කඩන්න නැතුව ඉන්න බලන්න. නිදිමත වෙලා කඩාන වැටෙයිද අපි? එහෙම නැත්නම් නිදිමත් තියදී ඉරියව පවතීද කියලා. අනිත් එක මේ මුල් වෙලාදී කියපු විදිහට ඒ ආනාපානයි තමයිලාවට හැපෙන තැන තේරෙන්නෙත් නැහැ ආස්වාස ප්‍රසවාස කියලා තේරෙන්නෙත් නැහැ. හැබැයි ආනාපානයි ඉන්න බව දාන්න. අනේ ඒ වගේ මේ වගේ අර ආකාරවල වෙනස්කම් පෙන්වන වෙලාවේදී අපි තේරුම් අරගන්න ඕනේ මේ ආනාපානයේ විවිධ පැතිකඩ තියෙනවා. එක එක පැතිකඩ තමයි ඔය. සමහර වෙලාවට මේ ආස්වාස ප්‍රසවාස කියලා තේරෙනවා. සමහර ලාවට වන්න ආස්පුඩු දකුණු ආස්පුඩු කියලා තේරෙනවා. සමහරට ඉව තේරෙන්නේ නැහැ. නමුත් හුස්ම ගන්න බව තේරෙනවා. අන්නේ විදිහට හුස්මට ඇතුල් වෙනකොට සහ හුස්මෙන් පිට වෙනකොට ඒ හුස්මේ වේදනා නොදැක්ක මේ අමතර කරුණු වගේක් පේනවා. පෙරපසු අනේව පිළිවන් දැනගැනීමෙන් තමයි අපිට හුස්මේ ඉන අලගිය මුලගිය ඉන හැටි යන හැටි ඔක්කොම අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වාර්තාකරණය හොඳයි. ඒ අනුව ඒ අනිෂ්ඨිර තත්ත්ව ස්ථාවර නැති තැන් වලට යනකොට හිත අලුත් ප්‍රදේශයකට යන්න හදනවා කියලා ඒකට බය වෙන්නේ නැතුව ඒකේ මුලැමැද අග අල්ලගන්න බලන්න. විශේෂයෙන්ම ඒ තැනටපත් වෙන හැටි පූර්ව නිමිත්ත පුබ්බකරණේ තේරුම් ගත්තොත් ඒ කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි. කල්ැතුව කියලා තමයි කරන්නේ. ඉතින් යෝගාවචරගේ පහසුර පේනවා හිටිනවා. හැබැයි ඒක තීක්ෂණ යෝගාවචරගේ පහසුර විතරයි පේන්නේ. ඔලමර නැති යෝගාවචරයට ඉඳපු ගමන් ගහින් ගෙඩියන වගේ නින්ද ගියයි කියනවා අරමුණු නොපෙනී ගියයි කියනවා. එහෙම දේවල් භාවනාවේ නැහැ. අන්න ඒකට කියනවා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා. කාලේ ඉතාම කුඩා කොටස් වලට කඩලා ඒ හොල්මන් වලට පටන් ගන්න හැටි හොල්මන් ඉවර වෙන හැටි හොඳට දැක ගන්න කියලා කියනවා. අපිට
තව කොමිස්තුති අන්තිම ප්‍රශ්නය අහන්න වෙලා තිනවා. රාජිකා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන් රාජිකා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රකාශයක් කරන්න අවසරයි. පහුගිය දවස්වල වහන්සේගෙන් මට ලැබිච්ච උපදෙස් තමයි මනාපමනාප දකින්න කියන එක. ඉතින් මම පහුගිය කාලේ ඒක උත්සාහ කරා. ඒක උත්සාහ කරනකොට මම අත්දකපු කාරණා කිහිපයක් තමයි ඉස්සර දැන් විශේෂම ගොඩක් රාජකාරී වැඩවලදී හැම වැඩ වැඩි වෙනකොට මම ගොඩක් ස්ට්‍රෙස් වෙන ගතියක් තිබුණා. මේ හරි මයිග්‍රේන් වගේ එන ගතියක්. හැබැයි දැන් මෑත කාලේ මම ඔය ස්ට්‍රෙස් එක එනකොටම හොඳට බලනකොට මට තේන මට මගේ කරන දේ මොනාට හරි දෙයට මගේ තියෙන පොඩි අමනාපයක් එක තමයි මේ ස්ට්‍රෙස් එක එන්නේ කියලා. දැන් අර මනාපමනාප දකින්න පුරුදු වෙච්ච නිසා මං එහෙම ඔළුවට ඇකුමක් එනකොටම බැලුවම මේ ඉතාලම සියුම් විදිහ සමහර තැන්වල තියෙන අමනාප ගති නිසා තමයි එහෙම එන්නේ කියන එක මට තේරෙනවා. හැබැයි ඒ තේරෙනවත් එක්කම එන ඔළුව කැක්කුම ස්ට්‍රෙස් එක ගතිය නිකන් නැති වෙලා යන ගතියක් තේරෙනවා. කියන්නේ බෙහෙත් මුකුත් පාවිච්චි කරන්න තමයි ඉස්සරහට වැඩි බෙහෙත් බිව්වේ නැහැ. ඒ උනාට දැන් අර එච්චර කල් ඒක රඳාපවතින්නේ නැති වෙනකොටම ඒක නිකන් අඩු වෙන ගතියක් තේරෙනවා. සහ මේ ඉස්සරහට කරාට වඩා ඇත්තටම සෑහෙන වැඩක් කොටසක් බැලුවත් සෑහෙන වැඩි වැඩ ප්‍රමාණිකුත් කරන ගතියක් තියෙනවා. කාර්යක්ෂමයි කියලා හිතෙනවා. يعني ඒ ඒ වෙලාවට කරන එක ඒ වෙලාවට හොඳයි කියලා හිතෙන එක චූස් කරලා කරන්න පුළුවන් ගතියක් වැඩි. කියන්නේ ප්ලෑන් කරේ නැති වුණත් එහෙම ගතියක් තියෙනවා. සහ කලින් මම කරන්න අකමැත්තේ හිටිය කලින් කරන්න බය වෙලා වගේ හිටපු දේවල් වුණත් වෙලාව හැටියට සමහරලාට තෝරගෙන කරන අවස්ථා තියෙනවා. එහෙම බැලුවාම දැන් අර ඉස්සර මම අකමැත්තෙන් කරපු අකමැති කියලා හිතපු දේවල් වල වුණත් එහෙම ලොකු අකමැත්තක් නැතුව නිකන් කැමැති අකමැති ලොකු වෙනසක් නෑ වගේ කියලා හිතෙනවා. දැන් ඒ වැඩ කරනකොට ඔහේ නිකන් වැඩේ කෙරෙනවා. එහෙම අර ඉස්සර තිබ්බ මනාපමනාප ලොකුවට එහෙම ප්‍රකට වෙන්නේ නැති ගතියක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. මම මේක ප්‍රකාශ කරේ ඔබ වහන්සේ මං අහලා තියෙන දේශනා කළ තියෙනවා. අපිට මේ ලැබෙන දේවල් අපි එහෙම ප්‍රකාශ කරන්නේ නැති වුණොත් ඒක භුක්තියට සින්න වෙන්නේ නැහැ කියලා. ඉතින් මට හිතුණා මේ මේ ලැබිච්ච අවස්ථාවෙන් ඒක සභාවට ප්‍රකාශ කළා. මේ ඔබ වහන්සේකින් මට උපදෙස් ලබා දෙන්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් උපදෙසක් ලබා ගන්න බොහොම පිං ස්වාමීන් වහන්සේ.
දෝ බෞද්ධිකේ කතා කරපු නැති එක නිසා මටත් අමනාපකම් පහළ වුණේ නැහැ. හරි සන්තෝෂෙන් හිටියේ. දැන් රාජකාරිය වල වැටලා හරිම සන්තෝසයි. කමන්න ඇති මා දෙක දෙක සැරිය සුරංගිත් කතා කරා, රාජිකත් කතා කරා. ඉතින් ඒක මේ එච්චරම මටත් නොමනාවයක් පහල එන්නෙත් නැහැ. මට මයික්‍රෙන් එන්නෙත් නැහැ. මම දන්නවනේ දෙන්නම කවුද කියලා. ඉතින් ඒක නිසා එහෙම තමයි වැඩි. ඒකට බුදුරජාණන් වහන්සේ සම්පජඤ්ඤ කියලා කියන්නේ. ගෝචර සම්පජඤ්ඤ, සාත්‍යක සම්පජඤ්ඤ කියලා ඒ තමයි මේ කරන්න හදන වැඩි මොන වගේ එකක්ද? මට ගැළපෙන එකක්ද? මගේ ගෝචර භූමියද? මොකද අර්ථය? ඒක මට මේ අසම්මෝසව කලකොලයකින් තොරව මේක මනාපදයක් මේක අමනාපදයක් කියලා දැනගෙන බැස්සොත් දෙකේ අතර වෙනසක් නැහැ. නොදැන බැස්සොත් තමයි අර අවිද්‍යාව පටල වෙලා නොදන්නා දෙයට මයිග්‍රේන් එනවා. දන්න දෙයට උදම්මනනවා. ඒ අර දින දෙයට අපිමයි වක් කරන්නේ මේක හොඳයි මේක නරකයි කියලා. ඒක අපේ ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ. අපිට එක එකන ඔළුවට දාලා තියෙනවා. මේ සුභ 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 හොඳ නරක ඒ විපල්ලාස හතරක් තියෙනවා. ඒ විපල්ලාස හතරේ ඉතින් ඒක දැනගත්තට පස්සේ ඕනේ අසුචියක් ඕනේ මුත්‍රාවක් අසුචියක් මුත්‍රාවක් වෙන්නේ දෙමාපිය තමන්ගේ දරුවගේ මල මුත්‍රාත ගන්නවා. නෝ සක්කිලි මිනිස්සයා මනුන්ගේ මල මුත්‍රාත ගන්න වෙන තාලෙකට. අන්නේ වෙනස ඇති වුණාට පස්සේ තේරෙනවා අපි මේ ලෝකෙට එක එක දේවල් වමාරලා වමාරපු දේ කනවා. අපිමයි වමාරන්නේ. ඒ වමාරණ දේ තුල මනාපමනාප කියලා දාපු ගමන් අපි වසලෙද්ද අපාගත සතෙද්ද දිව්‍ය ලෝකෙද කියලා තීරණය කරනවා. මනාපමනාප සිය යතුරු දන්නවන ඔය දෙයක් නෑ. හැම දෙයක්ම සමානයි. ඉතින් ඒ தත්වෙට එනකොට සමාජයටත් ඒක තේරෙනවා. භාවනාවටත් ඒක බලපානවා. ඒ වගේම මේ අර වෙහෙස කරගතිය නෑ. Tamanට ඕන තරමක් වැඩ කරගෙන යන්න පුළුවන්. ඔක්කොම ගෝචර. ඒව ටික පණ්ඩිස්වාංශය දැම්මේ රුචි යුතු හැකි රුචි කියලා තමන් කරන්නේ අයුතු දේවල් කරන්නේ යුතු දේවල් තමයි. යුතු දේවල් වලින් තමන්ට හැකියාව තියෙන දේට බැටනම් බෑ කියලා. හැකියාව තියෙන කෙනා මමකට කරලා දෙන්න පුළුවන් කියලා. ඒකලත් ඒ කරන්න දෙන්න පුළුවන්. ඒ රුචි මේක තමයි කරන්නේ. එතකොට හොඳම ගාන හැදුවට පස්සේ ගණන්පත්තරේ සන්තෝෂය ආපුවම ඊගාව ගානට යන්න පුළුවන් වගේ ගණන්පත්තරේ මියුර කරන්න පුළුවන්. ලේෂම තැනකින් පටන් අරගන්න. රුචිම තැනින් පටන් අරගන්න. ඉතින් ඒ නිසා පඬිස්සාච කියනවා භික්ෂුවකට අහවල් දෙයි කැප නැහැ කියලා දෙයක් නැහැ. භික්ෂුව බලනවා වැඩ රාජකාරී ලක්ෂයක් තියෙනවා. අයුතු ටික පැත්තකට දානවා. නොහැකි ටික පැත්තකට දාලා තියෙන දේ මට රුචි දේ තමයි මම කරන්නේ. ඒක අධිරාජ්‍යවාදීවත් නෙවෙයි. මේ කොරෝනා වලට තියෙන එකම බේත ඔච්චරයි. සමාජගත රෝග වලට තියෙන එකම බේත ඉච්චරයි. රුචියෙන් කරනවන වහකෑවත් මොකුත් දෙයක් නැහැ. වහකෑවත් බෙදාගෙන කාපන් කියලා තියෙන්නේ. මං කරන්නේ මට හම්බෙන වහ ටික ඔක්කොටම බෙදලා දෙනවා. පුළුවන් නම් කාපන්, බැරි නම් කාපන්. ඉතින් අනිත් කෙනාට ඒක රුචි නොවෙන්න පුළුවන්. නමුත් ඒක රුචි කරගන්න හැටි අපි මහලුපල්ලම ඉන්න කාලේ කලංකුට්ටි ඉන්න කාලේ මේ චමරියක් කෙරුවා. ඉතින් කොහොම කෙරුවක් ඇත්තෙන් පරිප්පුයි පපඩමුයි තමයි. ඉතින් ඒකට රුචි කරල් සහ රුචි ගෙඩි එකතු කෙරුවා. රුචි කරල් කියලා කියන්නේ මිරිස් බදලා දෙනවා. රුචි ගෙඩි කියලා කියන්නේ රතු ලුණු ගෙඩි ටිකක් තියාගෙන. ඉතින් මොනවා හැදුවත් රුචි කරල් රුචි ගෙඩි දාගත්තාම පිරිමි අපිට හොඳ ආහාර වේලක් හැදෙනවා. ගෑනු නම් ඉතින් ඔය එක 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 දේවල් සූප ධාත්‍රය කියලා කරනවා. ඒ කොහොම කෙරුවක් අතින් කන විණ්‍යාතේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් අර ගෑනිට රුචිヒින්දා බත් ටික කන රොටි රොටි හැමදාමත් රොටියේ මැටි සේවන් අම්බිරියා ගතියේ. තව පදයක් තියෙනවා මට ඒක මතක නැතියේ රොටි නිසා තී දවසක නැසියේ කියලා පැරණි මිනිහෙක් කිව්වොයි අර ශ්‍රී ලංකා ආණ්ඩුව තියෙන කාලේ අපේ අම්මට ඔක මතක් කළා කියුණා. හදන එක නම් ඉතින් රොටි හරි හදලා දෙනවා. කණ එකගේ තමයි වැඩි තියෙන්නේ. මොකද රාජිකා කියන්නේ?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. එහෙම කරගෙන යන්න ස්වාමීන් වහන්සේ. ඒක කොහොමඩක්වත් එන්නේ නැත්නම් ඔය ඇතුළේ ඉන්නවනම් මොනවා කරුවත් මට ප්‍රශ්නයක් නැහැ. මේ
එන්නේ බෑ.
අන්න ඒක හරි වටිනවා. අන්න ඒක හරිම වටිනවා මේ කොරෝනා නිසා. මේ දවස්වල තද නිගෝෂියේෂන් යනවා රට යනවද පිට යනවද ඉන්නවද මේ හා කියනවා මේ බෑ කියනවා. හරි ජොලියක් තියෙන්නේ. ඔය එන්න දේ කරගෙන ඉන්නවා ජොලියේ. හොඳයි අපි එන නතර කරනවා.
එහෙමයි සන්නස් බොහොමත් පිංකේ
රුවන් සන්නස්
අවසරයි. අවසරයි තෙරුවන් සන්නස් ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේට වන්දනා කිරීමට.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ.
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමින අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමින කතම් පුඤ්ඤං මයන්දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතම් සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ.
සුවපත් වෙත්වා.
ද්විතියම්පි ඕකාස කමාමි බන්තේ.
සුවපත් වෙත්වා.
අතියම් පියෝකාස කමාමි බන්තේ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේය සමිජ්ජතු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභේන මයන්නත්තං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටිය සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහ සාදු සාදු
සුපත්ත්වා සුපත්.
සාදු සාදු සාදු. අපේ වැඩසටහනේ දෙවනි කොටස අපිද පටන් ගන්නා දන්නේ ධම්මදේශනාව. ධම්මදේශනාව සඳහා අමිතා ගෞරවයෙන් ආරාධනා කරනවා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කෝද සන්තුසිතෝ ලෝකේ කසනෝ සම්ති ඉංජිතා කෝබන්ත මබිඤ්ඤාය මජේ මන්තා නලිප්පති කම්රෝසි මහා පුරිසෝති කෝයිද සිබ්බනි මච්චගා කාමේසු බ්‍රහ්මචරියාව වීත තන්හෝ සදා සතෝ සංඛාය නිබ්බුතෝ බිකු තසනෝ සම්ති ඉංජිතා සෝ උබන්ත මබිඤ්ඤාය මජේ මන්තා නලිප්පති තම්බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගාති.
සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, ඉතින් අදත් අපි සුපුරුදු විදිහට ටික වේලාවක් අරගෙන ධර්ම දේශනාවක් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා මම කැමති යම් කිසි ඒ අදහසක් ගෙන හැර දක්වන්න මුලින්ම. මොකද්ද මේ අදහස? අපි කියමු මේ විදිහට, අපේ ජීවිතවල යම් යම් පමණකට දුක්ඛිත අවසාන තියෙනවා. යම් යම් විදිහක දුක්ඛිත අවසාන අපි විඳලා තියෙනවා. අන්නේ අවසාන හරහා අපිට නැවුම් ආරම්භ ගොඩක් වෙලාවට මතු වෙලා එනවා. ඔන්නඔහොම අදහසක් ඉදිරිපත් කරගෙන ඔන්නඔහොම අදහසක් ගැන හැර දක්වනගෙන මම කැමති මෙන්න මේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මොකද්ද මම නැවතත් කියන්නම්, දුක්ඛිත අවසාන ඔස්සේ ගිහිල්ලා අපි යම්කිසි නැවුම් ආරම්භවලට යොමු වෙනවා. ඒ සඳහා අවස්ථාවක් අපිට උදා වෙලා එනවා. ඔන්න ඔය පරිවර්තනයේ අපේ ජීවිතවල ගොඩක් දුරට දකින්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් හිතුවොත්, කල්පනා කරොත් යම් යම් විදිහක ජීවිත කාලය තුළ දුක්ඛිත අවසාන තියුණාද, ඒවා ඒ වෙලාවට දරා ගන්න පොඩ්ඩක් අපහසු වුණාට, ඒවා විඳ දරා ගන්න ගොඩක් වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වුණාට, නමුත් කාලයක් ගියාම කල්පනා කරලා බැලුවාම තේරෙනවා මෙන්න මේ දුක්ඛිත අවසානේ මට ගොඩක් දුරට යම් කිසි විදිහක නැවුම් ආරම්භයක් ඇති කරගන්න හේතු වෙලා තියෙනවා. ජීවිතේ අලුත් දිශාවකට රැගෙන යන්න හේතු වෙලා තියෙනවා. ජීවිතේ උතුම් දිශාවකට ගෙන යන්න හේතු වෙලා තියෙනවා කියලා තම තමුන්ටම පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මේක අපිට ගොඩක් දිරා දිස් වෙලාවට පැහැදිලි වෙන්නේ, පෙනෙන්නේ අන්න තමුන් මේ විදිහට ටිකෙන් ටික ඉදිරියට යන ප්‍රතිපදාවක්, ටිකෙන් ටික ඉහළට යන ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් තමයි. එහෙම නැතුව අනිත් පැත්තට යන්න පටන් ගත්තොත් ඉතින් ওই කතාවම ප්‍රතිවිරුද්ධ දේ සත්‍ය භාවයකුත් තියෙනවා. කෙසේ හෝ වේවා අපි බැලුවොත් මෙන්න මේ ධර්මයට අනුකූලව යම් කිසි ප්‍රතිපදාවක් පුරනවාද, ඒ විදිහේ ගමනක් අපි යනවාද, ඒ ගමනට ගොඩක් වෙලාවට අපිට හේතු වාසනා වෙලා තියෙනවා, උදා වෙලා තියෙනවා මෙන්න මේ විදිහේ දුක්ඛිත අවසාන. ඒ දුක්ඛිත අවසාන හේතුවෙන්ම අපි ටිකෙන් ටික හොඳ නැවුම් ආරම්භවලට තමුන්ගේ ජීවිතේ පියවරක් දෙකක් තුනක් හතරක් ඉදිරියට තියන්න හේතුණා කියන විදිහේ අත්දැකීම් අපිට ලං වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ හැම වෙලේම මේ දුක පිටිපස්සේ සැඟවිච්ච රහසක් තියෙනවා. රහසක් තියෙනවා. අනේ දුකේ රහස හොයාගෙන යන ගමනක් තමයි එක්තරා විදිහක මේ සාසන ප්‍රතිපදාව. සාසන ප්‍රතිපදාව. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්න අච්චර බෝධිසත්වවදී අච්චර කාම සැප විඳිමින් ඉඳලා අච්චර වටිනා වස්සු සම්භාර රාජ්‍යයක ඊව රජ තනතුරක් දරමින් ඉඳලා ඊට පස්සේ තමුන්ගේ ප්‍රිය බිරියක්, ඒ වගේම කුඩා අලුත් උපන් දරුවෙක් සමග ඉඳලා අන්තිමට ගිහිල්ලා මොකද්ද ප්‍රකාශ කරේ? මෙන්න මේ කාමයන් නිසා මම පීඩාවට පත් වුණා. මේ කාමයන් නිසා මම තුවාලකාරයෙක් බවට පත් වුණා. මෙන්න මේක නිසා මම පීඩිත මනුස්සයෙක් බවට පත් වුණා කියලා කියනවා. සඳහන් කරනවා. එහෙම සඳහන් කළා අන්න එතනින් එහාට මොකද්ද හොයාගෙන යන්න පුළුවන් අලුත් ආරම්භය කියලා හිතනවා, කල්පනා කරනවා, ඒ විදිහේ උත්සාහයක් දරනවා. ඉතින් ඔන්නඔහොම රහසක් මේ ජීවිත තුළ තියෙනවා. ඉතින් ඒ රහස හොයාගෙන ගියපු ගමනක් අපිට අත්දකින්න පුළුවන් යම් කිසි කතාන්දරයක් තියෙනවා. ටිකක් දිග කතාන්දරයක්. ඉතින් අපි බලමු පුළු පුළුවන් විදිහට ශක්ති ප්‍රමාණෙන් මේක ටිකක් පැහැදිලි කරගන්න. ඉතින් ඒ සඳහා මෙන්න මේ බාවරී කියලා යම් කිසි බ්‍රාහ්මණ ආචාර්යවරයෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් ඔය ටිකක් සමහර විට අහලත් ඇති. ඉතින් මේ බ්‍රාහ්මණ ආචාර්යවරයා යම් කිසි විදිහක බොහොම ඒ රජ කෙනෙක්ට පුරෝහිත තනතුරක් දරලා ඊට පස්සේ යම් කාලෙක හිතනවා, කල්පනා කරනවා, මම මේ නගරවල යෙදිලා මේ ගත කරලා හරියන්නේ නැහැ, මම ඊට වැඩි එහා ගියපු අධ්‍යාත්මික පැත්තක් හොයාගෙන යන්න ඕනි කියලා. මොකද කරන්නේ? තමුන්ගේ ගෝල පිරිසකුත් එක්ක අන්න රජතුමාටත් දැනුම් දීලා යම් කිසි ඒ ස්ථානයකට ගිහිල්ලා ඒ ආරණ්‍යයක් වගේ හදාගෙන ඒ තවුස්දම් පුරමින් කල්ගත කරනවා. එතකොට මේ රජතුමත් බොහොම ප්‍රසාදයටපත් වෙලා මේ වටපිටාවේ ගම් වලින් එන ආදායම් මේ ආරණ්‍යයට දෙන්න කියලා ඔන්න ඔය විදිහට යම් කිසි කටයුතු පහසු කරලා ඒ අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට කල් ගෙවනකොට මොකද වෙන්නේ? යම් කිසි සාපයක්, එහෙම නැත්නම් යම් කිසි අකරතැබ්බයක් මෙන්න මේ බාවරී කියන බ්‍රාහ්මණ ආචාර්යවරයාට ඇති වෙනවා, සිද්ධ වෙනවා. ඉතින් මොකද කරන්නේ? බොහොම දුක්ඛිත තත්ත්වයකට, පීඩාවකට පත් වෙනවා මෙන්න මේ සිදුවීමත් එක්ක. අන්න බොහොම වෙහෙසකාරී අවසානයක්. අන්න අර තමුන් අච්චර විදිය උසස් විදිය ප්‍රතිපදාවක් යම් කිසි ආධ්‍යාත්මික ප්‍රතිපදාවක් පුරාගෙන ඉඳියත් මොකද? අන්න ගැටලුවක්, ප්‍රශ්නයක් මතු වුණා. ඉතින් ඊට පස්සේ ඒ ප්‍රශ්නේ ගැටලුව මතින් කල්පනා කරනවා, අන්න මේකෙන් මම අත්විඳින්නේ කොහොමද, මේකෙන් මම මිදිලා යන්නේ කොහොමද, මේ වෙහෙස මම අඩු කරගන්නේ කොහොමද කියලා අන්න යම් කිසි උත්සාහයක් නැගිලා එනවා. අන්න ඒ නැගීමත් එක්ක අන්න මෙන්න මේ බාවරී බ්‍රාහ්මණයට අහන ලැබෙනවා, මෙන්න මෙහෙම බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට සැවැත්නුවර චේතවනාරාමේ වැඩ වෙසෙනවා කියලා යම්කිසි පණිවිඩයක් ලැබෙනවා. ඉතින් මොකද කරන්නේ, තමුන්ගේ අර ගෝලියෝ ටිකට, ගෝලියෝ ප්‍රධාන ගෝලියෝ 16 දෙනෙක් ඉන්දියා කියලා තමයි සඳහන්. ඉතින් ඒ ගෝලේ යටතේ තව 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 කට්ටිය ඉන්දියා කියලා තමයි සඳහන්. ඉතින් කොහොම හරි දහස් ගානක පිරිසක්. ඉතින් මේ ගෝලියෝ ටිකට කතා කරලා කියනවා, මෙන්න මෙහෙම බුදුවරයෙක් පහළ වෙලා ඉන්නවා. මෙන්න මේ බුදුවරයාව ගිහිල්ලා හමු වෙන්න ඔබ පිරිස. ඒ හමු වෙලා මට මේ අපිට මේ මතුවලා තියෙන ප්‍රශ්නේ, අපේ වෙහෙස නිවා ගන්න විදිහක් විමසන්න කියලා අනේ යම්කිසි තමුන්ගේ ගෝලයෝ පිරිසට මඟ පෙන්වීමක් කරනවා. මොකද තමුන් යන්නේ නැත්තේ බලනකොට වයස අවුරුදු 120ක් විතර වෙනවා ඒ වෙනකොට. ඉතින් අමාරුයිනේ මේ වැඩිය එහෙම යන්න. ඉතින් මොකද කරන්නේ, ගෝලයෝ ටික පිටත් කරලා යනවා. ඉතින් මේ පිරිසේ ඉන්නේ මේ ඉන්දියාවේ දකුණු ප්‍රදේශේ. දකුණු ප්‍රදේශයට වෙන තමයි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වැඩිය සැරිසැරීම තිවිලා තියෙන්නේ අපිට දන්න විදිහට මේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශේ. එතකොට ওই නේපාලයේ, බංගලාදේශයේ කිට්ටු වෙන ඉන්දියා ප්‍රදේශය තමයි වැඩි සැරිසැරීමක් තියලා තියෙන්නේ. හැබැයි අර කාශ්මීර පැත්තටත් ගිහිල්ලා තියෙන ওই කුරු රට කියන්නේ ඒ පැත්තට බරව තියෙන එකක්. ඉතින් කොහොම හරි ඔය ඊසාන දිග පැත්තේ උතුරු ප්‍රදේශේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ දකුණේ ඉඳලා බොහෝ දුර ගමනක් ගෙවාගෙන මේ පිරිස දැන් යන්න සූදානම් වෙනවා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. ඉතින් එහෙම යන්න සූදානම් වෙනකොට අහනවා, අපි කොහොමද බුදුවරේ කඳුරගන්නේ කියලා. ඉතින් සඳහන් කරනවා, මෙන්න මේ විදිහේ ශරීරයේ මේ වගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා සලකුණු වර්ගයක් තියෙනවා. ඒවෙන් අඳුරගන්න පුළුවන්. ඊට පස්සේ ඔබ මේ මං ගැන විමසන්න, අපේ ආචාර්යවරයා ගැන විමසන්න. එතකොට අන්නේ මම මගේ ගැන විස්තර තොරතුරුත් බුදු කෙනෙක් නම් නිවැරදිව සඳහන් කරයි. ඒ වගේම ඔබේ ප්‍රශ්න සියල්ලම මේ මනසින් මහන්, වචනෙන් අහන්න එපා, මනසින් මහන්න. එතකොට බුදුවරයෙක් නම් අන්න වචනෙන් පිළිතුරු දෙයි කියලා අන්න ඒ විදිහේ තමුන්ගේ ගෝලය පිරිසට මෙන්න මේ බුදු කෙනෙක් අඳුරගන්න විදිහත් ගෙනහැර දක්වලා. ඉතින් ඔන්න දුර ගමනක් දැන් ඉතින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශේ ඉඳලා අර උතුරට ගමන් කරන ගමනක්. ඉතින් ওই විදිහට දහස් ගණනක පිරිසක් මාස කිහිපයක්, සමහර විට අවුරුද්දක් දන්නේ නැහැ, ඔහොම ගෙවාගෙන අන්න බුදු කෙනෙක් හොයාගෙන යනවා. ඉතින් හොයාගෙන යනකොට මොකද වෙන්නේ, බුදුරජාණන් වහන්සේත් මෙන්න මේ එන්නේ ලේසි පහසු පිරිසකුත් නෙමෙයි. සාමාන්‍ය හොඳ වැඩකාරයෝ ටිකක් තමයි එන්නේ. බොහෝම ජීවිත කාලයක් පුරාවට මේ තවුස්දම් පුරලා යම්කිසි දෙයක් හොයාගෙන ගිය පිරිසක් එන්නේ. නිකන් කාමයේ ගැලිලා ඉඳලා එන පිරිසක් නෙමෙයි. ඉතින් මේ වගේ පිරිසකට සුදුසු වෙන විදිහේ වේදිකාවකුත් බුදුරජාණන් වහන්සේ හදනවා. වේදිකාවකුත් හදනවා. මොකද කරන්නේ, ටිකක් යම් කිසි ස්ථානයකට වැඩම කළා, මේ පිරිසව ටිකක් වටපිටාවේ වාත කරලා තමයි ගෙන්න ගන්නේ. එතකොට සඳහන් වෙනවා, ඒගොල්ලෝ පාස් කරලා ගියපු නගර, මේ නගරෙත් පහු කරා, මේ නගරෙත් පහු කරා කි කිය ඔන්න ඔහොම සඳහන් වෙනවා. කොහොම කොහොම හරි අන්තිමට ඔන්න අවස්ථාව ගැලපිලා එනවා. එතකොට ඒ ගැලපිලා එන අවස්ථාව මොකද තියෙන්නේ, කඳු මුදුනක බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් ඉදිරියෙන් තියාගෙන ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ දහස් ගණනක පිරිසක් මෙතෙන්ට එන්නේ. අර ගෝලියෝ 16 දෙනා ප්‍රමුඛ ඒ පිරිස මෙතෙන්ට සමීප වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ඉතින් මුලින්ම දැකපු ගමන් අන්න ශරීරයේ තියෙන සලකුණු අනුව බුදු කෙනෙක් කියලා අඳුනගත්තා. ඊට පස්සේ අර තමුන්ගේ ආචාර්යවරයා ගැන විමසා සිටිනවා. හිතෙන් තමයි මේ ප්‍රශ්න අහන්නේ ඔක්කොම. ඉතින් බුදුරජාණන් වහන්සේ වචනෙන් ප්‍රකාශ කරනවා, වචනෙන් පිළිතුරු දෙනවා. එතකොට කල්පනා කරන වටපිට ඉඳි පිරිසත් මේ අහපු නැති ප්‍රශ්න වලට තමයි මේ උත්තර දෙන්නේ කියලා ඔන්න ඉතින් වටේ පිටේ ඉඳි පිරිසත් යම්කිසි බුදුමයකට ලක්ුණා කියලා සඳහන් වෙනවා. කොහොම කොහම හරි කමන්නේ. ඉතින් ওই විදිහට ආචාර්යවරයා ගැන විස්තර බුදුරජාණන් වහන්සේ කිව්වට පස්සේ ඒ බුදු කෙනෙක් පිළිබඳ යම්කිසි සද්ධාාවක් මේ පිරිස තුළ ඇති වෙලා, ඊට පස්සේ අර තමුන්ගේ ප්‍රශ්න ගැටලුත් निराකරණය කරගෙන ওই විදිහේ සංවාදයක් යනවා. ඒ සංවාදෙ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්තිමට සඳහන් කරනවා, ඔබ පිරිසට මෙන්න මේ 16 දෙනාගේ පිරිසට යම් කිසි ධර්ම ගැටලුවක් තියෙනවා නම්, තමුන්ගේ මේ අධ්‍යාත්මික ප්‍රතිපදාව පිළිබඳ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අන්න ඒක මගෙන් විමසන්න කියලා සඳහන් කරනවා. මේ 16 දෙනාට පැවරුමක් කරනවා. ඉතින් පැවරුමක් කරාම මොකද වෙන්නේ? ඉතින් ඔන එක එක්කෙනා තමුන්ගේ තියෙන ප්‍රශ්න අර හිතින් විමසා සිටිනවා. ඉතින් එහෙම විමසුවාම බුදුරජාණන් වහන්සේ කටවචනින් පිළිතුරු දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ විදිහට එක එක්කෙනාගේ ප්‍රශ්න විසඳා සිටිනවා කියලා අපිට අහන්න දකින්න තියෙනවා. ඉතින් මෙන්න මේ අද අපි ඉදිරියෙන් තියාගත්ත ගාථා පෙළත් මෙන්න මේ එක ගෝලයක අහන ප්‍රශ්න තමයි සඳහන් වෙන්නේ. එක ගෝලයක බුදුරජාණන් වහන්සේගෙන් අර හිතින් විමසා සිටපු ප්‍රශ්නයක් තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් එතන දෙවනියට තමයි මේ බ්‍රාහ්මණ මානවකයාට අවස්ථාව ලැබුණි. තමන්ගේ ප්‍රශ්නේ විමසන්න අවස්ථාව ලැබුණි. ඉතින් ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන මේ තිස්ස මෙත්තෙය කියන බ්‍රාහ්මණ මානවකයා තමන්ගේ ප්‍රශ්නයක්, තමන්ට මතුවලා තියෙන ගැටලුවක් අන්න අර විදිහට ගාථාවකින් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. මොකද විමසා සිටින්නේ? කෝද සන්තුසිතෝ ලෝකේ කස්සනෝ සම්ති ඉංජිතා කෝ උබන්ත මබිඤ්ඤාය මජ්ජේ මන්තා නලිප්පති කම්බ්‍රුයිසි මහා පුරිසෝති කෝද සිබ්බනි මච්චගා කියලා යම් කිසි දෙයක ප්‍රශ්නයක් විමසා සිටිනවා. ඉතින් මේ ප්‍රශ්නෙත් ඉතින් ටිකක් බරපතල ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඉතින් ඒ අහන පුද්ගලයාගේ හැකියාව, දර්ශනය, තමන් වඩලා තියෙන ප්‍රතිපත්තිය නිරූපණය වෙන ප්‍රශ්නයක් තමයි මේ විමසා සිටින්නේ. මොකක්ද අහන ප්‍රශ්නේ? මෙන්න මේ විදිහ දෙයක් අහනවා. මේ ලෝකේ කිනම් කෙනෙක් සතුටු වෙනවද? කවුද මේ ලෝකේ සතුටින් ඉන්නේ? ඒ වගේම කස්සනෝ සම්ති ඉංජිතා, මේ කාටද මේ ලෝකේ කම්පන නැත්තේ? කම්පන නැත්තේ මේ කාටද මේ ලෝකේ? කෝබන්ත මබිඤ්ඤාය මජ්ජේ මන්තා නලිප්පති, කවුද මේ අන්ත දෙක මනා ලෙස දැනගෙන මැද නොඇලෙන්නේ? අන්ත දෙක මනා ලෙස අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් මැද නොඇලෙන්නේ කවුද? ඊළඟට සඳහනවා කම්බ්‍රූසි මහා පුරිසෝති කෝයිද සිබ්බනි මච්චක, කාටද මේ මහා පුරුෂයා කියන්නේ? මහා පුරුෂයා කියලා සඳහන් කරන්නේ ඒ විදිහේ නමක් දෙන්නේ කාටද? කවරෙකු මෙහි මැහුම් කාර්ය ඉක්මවා ගියාද කියලා අහනවා. ඔන්න විදිහේ ප්‍රශ්නයක් තමයි විමසා සිටින්නේ. එතකොට මොකද්ද අහන්නේ? මේ සතුටින් ඉන්නේ කවුද කියලා අහනවා. ඊට පස්සේ කම්පන නැත්තේ කාටද කියලා අහනවා. ඊට පස්සේ අන්ත දෙක මනාව දැනගෙන මැද ඇලෙන්නේ නැත්තේ කවුද කියලා අහනවා. කාටද අහනවා මේ මහා පුරුෂයා කියන්නේ. ඊට පස්සේ අන්තිමට අහනවා මේ මැහුම් කාර්ය, මේ සිබ්බණී කවුද ඉක්මවලා ගියේ කියලා විමසා සිටිනවා. ඔන්න ඔය විදිහේ ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට දෙන පිළිතුර තමයි කාමේසු බ්‍රහ්මචර්යාවා වීතතන්හෝ සදා සතෝ සංඛාය නිබ්බුතෝ බිකු තසනෝ සම්ති ඉංචිතා. මෙන්න මේ කාමයන්ගේ ආදීනව දැකලා බ්‍රහ්මචර්ය වඩන යම් කිසි කෙනෙක් ඉන්නවද, මෙන්න මෙයා තණ්හාව ප්‍රහාණය කළ තියනවද, හැම කල්හි සතිමත්ව කල් ගෙවනවද, මෙන්න මේ සංඛාය එහෙම නැත්නම් මේ ගිනීම් කියන දේවල් වලින් මිදිලා යම් කිසි කෙනෙක් ඉන්නවද, අන්න එයාට තමයි කම්පන නැත්තේ. එයාගේ හදවත තමයි කම්පණය වෙන්නේ නැත්තේ. ඊළඟ සඳහන් කරන සෝ උබන්ත මබිඤ්ඤාය මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චග. අන්න ඔහුට, ඔහු තමයි මෙන්න මේ දෙපැත්ත අන්ත දෙක නිවැරදිව දැනගෙන මැද නොඇලෙන්නේ, ප්‍රඥාවෙන් මැද නොඇලෙන්නේ ඔහු තමයි. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ පුරුෂයාට තමයි, මේ තැනැත්තට තමයි මම මහා පුරුෂයා කියලා හඳුන්වන්නේ. අන්න ඒ තැනැත්තා මෙන්න මේ මැහුම් කාර්ය, මේ සිබ්බණී ඉක්මවා ගිහිලා තියෙනවා කියලා ඔන්න ඔය විදිහේ පිළිතුරක් ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ පිළිතුරයි ඉදිරියෙන් තියාගන්න තමයි අපි උත්සාහ කරේ. ඉතින් මේක හරියට දෙබරයකට ගලක් ගැහුවා වගේ වැඩක්. මොකද ලේසි පහසු ප්‍රශ්නෙකුත් නෙමෙයි, ලේසි පහසු පිළිතුරුකුත් නෙමෙයි. ඊළඟ මේ කතාව මෙතනින් ඉවර වෙන්නෙත් නැහැ. මේ කතාව දිගට දිගට ඇදිලා යනවා. මෙන්න මේ ගාථාව, මේ සඳහන් වෙන ගාථාව ඊළඟට තව සූත්‍රයකට මූලය වෙනවා. මේ තව සූත්‍රයකට හේතු වෙනවා. ඉතින් මේ විදිහේ දිගට දිගට ඇදිලා යන කතාවකට තමයි අපි මේ අත ගහලා තියෙන්නේ. ඉතින් අපි බලමු අද පුළුවන් විදිහට පටන් ගන්න. මොකද සති කිහිපයක් වැය වෙන්න පුළුවනි. ඉතින් අපි මේ කතාවත් ඉදිරියෙන් තියාගෙන ඊට පස්සේ අර දෙවැනියට පාදක වෙන මේක පාදක වෙලා හැදෙන දෙවැනි සූත්‍රය ගැනත් යම් කිසි විදිහක ශක්ති ප්‍රමාණෙන් පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහයක් දරමු. ඉතින් ඒකත් එක්ක බැලුවොත් දැන් ඔන්න මේ ආමන්ත්‍රණය කරන්නේ මේ යම් කිසි විදිහක මේ ප්‍රතිපදාවට බැසගත්ත පිරිසක් ගැන. නිකාම ඉඳපු කට්ටියක් නෙමෙයි. ඒ වෙනුවට යම් කිසි ප්‍රතිපදාවකට බැසගෙන තියෙනවා. ඊළඟ මේ සූත්‍රයේ ඒ විදිහට ඉදිරියට දිගහැරලා යන්නේ, ඊළඟ කොටසට ගැලපිලා යන්නේ හොඳටම භාවනානුයෝගී පිරිසකට ආමන්ත්‍රණය වෙන විදිහට තමයි මේ සූත්‍රය ඉදිරියට ඇදිලා යන්නේ. ඉතින් ඒකින්ද මේ විදිහට ප්‍රතිපදාවකට බැසගත් පිරිසක් විදිහට අපි බලමු කොයි කොයි විදිහටද මෙන්න මේ තියෙන දේ පැහැදිලි කරගන්න පුළුවන්. කොයි කොයි විදිහටද අපිට මේක අපේ ශක්ති ප්‍රමාණයෙන් පැහැදිලි කරගන්න පුළුවන් කියලා ටිකක් උත්සාහයක් දරන තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි සති කිහිපය තුළ. ඉතින් අද මේ ආරම්භයත් එක්ක අපි බලමු දැන් මෙන්න මේ ප්‍රශ්නයක් විමසා සිටිනවා ඉස්සෙල්ලාම. අනව මෙන්න මේ ලෝකේ කවුද සතුටින් ඉන්නේ? කවුරු සතුටු වෙලා ඉන්නවද? ඒ වගේම මේ කම්පන නැත්තේ කාටද කියලා. ඉතින් ඔය කතා දෙකම එකම දෙයක්. මොකද්ද? අන්න මේ කෙලෙස්වල තියෙනවා අපේ හිත කම්පනය කරන ස්වභාවයක්. කෙලෙස්යක් එනකොට, නැగిලා එනකොට යම්කිසි දෙයක් අපේ හිත විසින් ග්‍රහණය කරගන්නකොට අපිට යම්කිසි කම්පනයක් ඇති වෙනවා මේ හිත ඇතුළත. ඒක හොඳටම අත්දකින්න පුළුවන්. අන්න යම්කිසි විදිහක තිගැස්මක් කම්පනයක් එක්ක තමයි මෙන්න මේ කෙලෙස් ඉදිරිපත් වෙලා එන්නේ. එතකොට ඒකත් එක්කම එන්නේ කම්පනයත් එක්කම අපේ සතුටත් යම්කිසි විදිහක ආවරණය වීමක් තියෙනවා. ආවරණය වීමක් තියෙනවා. මේ හිතේ නියම ස්වභාවය මෙන්න මේ කෙලෙස් වලින් ආවරණය වීමක් තියෙනවා. නියම ස්වභාවය තමයි මොකක්ද අන්න අර යම්කිසි පැහැදිලි ජලයක ආකාරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කෙලෙස් අපි හඳුන්වන්න පුළුවන් යම්කිසි විදිහක මේ ජලය බොර කරන මඩ වගේ ආකාරයක් තමයි මේ කෙලෙස් වල තියෙන්නේ. ඉතින් අන්න අර කම්පනයක් එක්ක ගැළපිලා එනවා. කම්පනයක් සමග ගැළපිලා එනවා. ඒ කම්පනෙත් එක්කම අර අර ජලයේ තියෙන පැහැදිලි ස්වභාවය, ඒ විනිවිද පේන ස්වභාවය අඩු වෙලා ගිහිල්ලා ඒ වෙනුවට අන්න මොකද වෙන්නේ? යම්කිසි බොර වුණු ආකාරයක්, යම්කිසි ඇවිස්සිච්ච ආකාරයක්, යම්කිසි කැළඹුණු ආකාරයක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් ඕක ඉතින් අලුතෙන් කියලා දෙන දෙයක් නෑ. සාමාන්‍ය සක්මනක් පරයන්කයක් කරන්න දන්න කෙනෙක්ට, සිහිය පිහිටව ගන්න තේරෙන කෙනෙක්ට හොඳ ආකාරයෙන් මෙන්න මේ කියන කතාව පැහැදිලි වෙනවා. ඒක අඳුන ගන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ කෙලවරවල් දෙක, මෙන්න මේ අන්ත දෙක මොකද්ද කියලා විමසා සිටිනවා. මෙන්න මේ අන්ත දෙක හොඳට දැනගෙන මැද නොඇලෙන්නේ කවුද, මැද ඇලෙන්නේ නැත්තේ කවුද කියලා විමසා සිටිනවා. ඉතින් මේ අන්ත දෙක ගැන කියනකොට විවිධ ආකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් පැහැදිලි කරලා බැලුවොත් අන්න මෙන්න මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අර පළවෙනියටම ප්‍රකාශ කරන අවස්ථාවේදී මෙන්න මේ අන්ත දෙක විදිහට පෙන්නලා දෙනවා. මේ කාමසුකල්ලිකානුයෝගෙත්, ඒ වගේම මේ අනිත් පැත්ත විදිහට මේ ශරීරයට දුක් දෙන පැත්ත පිළිබඳ පෙන්නලා දෙනවා. ඔන්න ඔය විදිහ අන්ත දෙකක් පෙන්නලා දීලා තමයි බුදුරජාණන් වහන්සේ මේ වැඩේට බැසගන්නේ, මුලින්ම කරන දේශනාව. ඉතින් ඒ අවස්ථාවේදී ගත්තොත් සාමාන්‍ය අපි ජීවිත ගෙවනකොට අන්න අර විදිහට කාමයන් හා ඇලීමෙන් කටයුතු කරනවා. ඉතින් ඒ විදිහේ ග්‍රාම්‍ය දේවල් කියලා සඳහන් කරනවා. එතන සඳහන් කරන්නේ මොකද? හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේක හීන දෙයක්, මෙන්න මේ කාමයන් වල ගැලිලා ඉන්න එක. ඊළඟ ග්‍රාම්‍ය දෙයක්, ඊළඟ පුතජ්ජනයන්ගේ දෙයක්, ඒ වගේම ආර්යයන් වහන්සේලා අනුමත නොකරන දෙයක්, ඒ වගේම තමුන්ගේ යහපත පිණිස නොසිටින දෙයක් කියලා සඳහන් කරනවා. අන්න ඒකාන්තයක් පිළිබඳ සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේක අත්හැරලා යම් කිසි කෙනෙක් මේ ශරීරයට දුක් දෙන්න හැදුවොත්, දුක් දෙන්න හැදුවොත් අන්න ඒ තැනත්තා දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ, දුක් දුකක් ඇති කරගත්තා වෙනවා. ඒ වගේම මේ ආර්යයන් වහන්සේලා අනුගමනය කරන්න අනුමත කරන්නේ නැති ප්‍රතිපදාවක් වෙනවා. ඒ වගේම තමුන්ට යහපත පිණිස පවතින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඔන්න ඔය විදිහේ අන්ත දෙකක් අපි දැනට තියාගමුකෝ. ඉතින් ඔය විදිහේ අන්ත දෙකක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එක එක්කෙනෙක් ඉන්නවා නම් මේ තැනත්තාගේ මේ මැදුම් ප්‍රතිපදාව වැටෙන්නේ මේ අන්ත දෙක තුලින්. එතකොට අපිට හරියටම ඉරක් ඇඳලා ගියොත් මෙන්න මෙතන මේ පොයින්ට් එකේ ඉඳලා අර පොයින්ට් එකට හරියටම යන්න ඕනේ, ඒක තමයි මැදුම් ප්‍රතිපදාව කියලා. එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට එක එක්කෙනාට පුද්ගලයාට සාපේක්ෂව මෙන්න මේ තමුන්ගේ මැද වෙනස් වෙනවා. තමුන්ගේ මැද වෙනස් වෙනවා. ඉතින් අපි හිතමු කෙනෙක් ඉන්නවා නම් අන්න කාමයන්ගේ ඇලි ගැලි බොහෝම ඒවා අගය කරමින් කල් ගෙවන කෙනෙක්. එයාට අන්න ටිකක් මැද පැත්ත, එහා පැත්තට බරතනක් තමයි එයාගේ බැලන්සින් පොයින්ට් එක තියෙන්නේ. ඊළඟට ගිහි ජීවිතයක් ගත කරත් හද කරලා මිරිකගෙන අල්ලගෙන තටමගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට තියෙන මැද තැන තමයි අන්න කාමයන්ට ටිකක් බර මැද තැනක් තමයි එයාට තියෙන්නේ. ඔන්න ඔය විදිහේ ওই දෙපැත්තක් තියෙනවා, දෙපැත්තක බැලන්ස් එකක් තියෙනවා. ඉතින් එක එක පුද්ගල චරිත අනුව, පුද්ගල ස්වභාව අනුව තම තමුන් තේරුම් ගන්න ඕනේ මගේ මැද කොහෙද, මට අදාළ වෙන මැද මාර්ගය මොකක්ද කියන එක ටිකෙන් ටික තේරුම් ගත යුතු ක්‍රමයක් තමයි අපි මේ පුරන්නේ. ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි අපි මේ උත්සාහ කරන්නේ. දැන් මේ විදිහට තමුන්ට සාපේක්ෂව මැදක් තමයි හැම වෙලෙම තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක් තියෙනවා. ඊළඟට ගත්තොත් එතනින් එහාට ගත්තොත් සඳහන් කරනවා මෙන්න මේ මැහුම්කාරිය පිළිබඳ කතාවකුත් තියෙනවා. ඉතින් මේ මැහුම්කාරිය කවුද කියලා තව ඉස්සරහට මේ සූත්‍රෙදි පැහැදිලි වෙලත් එනවා. ඉතින් අපි බලමු සාමාන්‍ය මේ මැහුමක ස්වරූපය තමයි මැහුමක ආකාරය තමයි අන්න අර කටුකුරුන් දෙසවයින්නාස එක්තරා අවස්ථාවක සඳහන් කරන මේ රෙදි දෙපොටක් අල්ලලා ගැටයක් තානවා. රෙදි දෙපොටක් අල්ලලා එකතු කරනවා. අන්න අර මැද ආමතක කළා එකතු කරන ගතියක් මේ මැහුමක තියෙනවා. ඔන්න ඒ විදිහේ මැහුම්කාරියක් පිළිබඳ සඳහනක් තියෙනවා. මේ ධර්මයේ සඳහන් කරනවා. කාන්තා වචනකින් තමයි කියන්නේ සිබ්මණී මැහුම්කාරිය කියන වචනකින් තමයි සඳහන් කරන්නේ. මොකද්ද මෙයාගේ ස්වභාවේ? අන්න අර විදිහට දෙපොටක් එකතු කළා මැද අමතක කරමින් ගැටයක් දානවා. මැදක් අමතක කරමින් ගැටයක් දමන ආකාරයක් තමයි මෙන්න මේ මැහුම්කාරියගේ තියෙන්නේ. ඒ ස්වභාවය තමයි ඒක. ඉතින් ලංකාවෙත් ඔන්න මැහුම්කාරියෝ සෑහෙන ඉන්නවනේ. මේ සාමාන්‍ය ගාමට ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට මැහුමට දක්ෂ කට්ටිය ඉන්නවා. දක්ෂයි කිව්වට මොකද දැන් ටික ටික රෙදි ගැලවිලා ගැලවිලා වෙන වෙන දිහාස් වලට ගිහිල්ලා තියෙනවා. ඉන්දුනීෂියා, බංගලාදේශ වගේ ගිහිල්ලා තියෙනවා. දැන් ඉතින් යට ඇඳුම් ටික විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඒකත් කොයිලා හරි ගැලවිලා යන්න පුළුවන් මුළු ඉන්ඩස්ට්‍රි එකම. කොහොම කොහොම හරි ඔන්න ඔය විදිහට මැහුම් කතාවක් කියනවා. මැහුම්කාරියගේ දක්ෂභාවයක් පිළිබඳ මෙතන සඳහන් කරනවා. ඉතින් අපි අතනින් ඒක එහෙම තියාගෙන ඉදිරියට ගිහිල්ලා අන්න තව ටිකක් ඉස්සරහදී මේ මැහුම්කාරිය ගැන පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. කොහොම කොහොම හරි අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර දිහාවට බැලුවොත් මෙන්න මේ අහන ප්‍රශ්නෙට පිළිතුර මොකද්ද කියලා බැලුවොත් දැන් අහන්නේ මොකද්ද? සතුටින් ඉන්නේ කවුද? කම්පන නැත්තේ කාටද? මෙන්න මේ විදිහේ දේවල් ටිකක් තමයි විමසන්නේ. ඉතින් එන්න මේ කම්පන නැති වෙන ආකාරය, මේ සතුට ඇති කරගන්න ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු විදිහට සඳහන් කරන්නේ. මොකද්ද පළවෙනිවන් සඳහන් කරනවා? මෙන්න මේ කාමයන්ගේ ආදීනෝ දැකලා ඒක අනිවාර්ය දකිලා යම්කිසි ප්‍රතිපදාවකට වැටෙන්න ඕනේ. අන්න මේ විදිහේ භ්‍රමචරියක් රකින්න ඕනේ. අන්න මේ විදිහට කාමයන්ගේ ආදීනෝ දැකලා යම්කිසි භ්‍රමචරියක් රැක්කොත් අන්න ඒ තැනත්තා තමයි කියලා මේ ආරම්භයක් අරගන්නවා. යම්කිසි ආරම්භයක් අරගන්නවා. ඉතින් ওই කාමයන්ගේ ආදීනෝ කතාවම තමයි එක්තරා විදිහකට අපි අර කියන්න උත්සාහ කරේ. මොකද්ද? මෙන්න මේ දුක්ඛිත අවසාන තියෙනවා අපේ ජීවිතවල. අන්න මේ දුක්ඛිත අවසාන දැකලම තමයි අපි යම්කිසි විදිහක මේ වගේ ප්‍රතිපදාවකට යොමු වෙන්නේ. මේ විදිහ දෙයක් වඩන්න උත්සාහ කරන්නේ. මොකද නැත්තම් හැමදාම ආනිසංස පැත්තම පේනවා නම් තව ඈහෙන කාලයක් සංසාර ගමනක් තියෙනවා කියලා තමයි අපිට අදකින්න පුළුවන්. දැන් සාමාන්‍ය ඔය ගහක එළිලා ඔන්න කොළ වල එළිලා කකා කකා යන දැලඹුව අපි දැකලා තියෙනවා. ඉතින් මේකට කාලා ඇති වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. දිගටම කකා කකා යනවා. කොහොම හරි කාලා ඇති වෙච්ච දවසේ මේකම කද කරන්නේ? අන්න අර කෝෂයක් බැඳගෙන එන්නේ කෝෂය ඇතුළට වදිනවා. කෝෂය ඇතුළට වදිනවා. යම්කිසි පරිවර්තනයකට සුදුසු කාලයක් ඉදිරිපත් වෙලා එනවා. අන්න ඒ වගේ දෙයක් මේ අපේ ජීවිතවල තියෙනවා. ඒතකොට කෙනෙක්ට හිතෙනවා නම් මේ කාමයන් තවම මදි. ඒවා මට තාව වින්ද මදි කියලා කෙනෙක් හිතනවා නම් අන්න ඒ තැනතර තව කකා 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 යන්න පුළුවන්. තව කාලයක් කාලා බලන්න පුළුවන්. අන්න මේක ඇති වෙන දවසක් එනවා. ඇති වෙන දවසක් එනවා. දන්නේ ඇති වුණු දවසට මේ තැනත්තා උත්සාහයෙන්ම අන්න තමුන් නිවැරදි දිහාවට හැරෙනවා. නිවැරදි දිහාවට හැරෙනවා. ඉතින් අපිටත් වෙන වැරද්ද මොකද්ද? අපි යනවා කල්පනා කරනවා මෙන්න මේ වගේ කකා කකා යන කට්ටිය මේ පැත්තට ගන්න පුළුවන්ද කියලා. මේ විදිහ මේ පැත්තට ඇදලා දාන්න පුළුවන්ද කියලා. නමුත් හරි අමාරු වැඩක්. අමාරු වැඩක්. ඒගොල්ලෝ තාම ආදීනව පෙනිලා නැහැ. ආදීනව පෙනෙන තත්ත්වයකට තාම ඇවිල්ලා නැහැ. ඉතින් හරවන්න ගියාම මොකද වෙන්නේ? අන්න හරවන තැනත්තා පිටින් තමයි ඔක යන්නේ සාමාන්‍ය. ඒ තැනත්තා පිළිබඳ ද්වේෂයක් විදිහට තමයි ඕක ඉස්මතු වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් අපි ගොඩාක් උත්සාහයෙන් ගොඩාක් අමාරුවෙන් උත්සාහ කරනවා මොකද්ද මේ මගේ හිතවතෙක් මගේ පවුලේ කෙනෙක් මේගොල්ලන්ටත් මේ පණිවිඩය මං කොහොමද දෙන්නේ කියලා දඟලනවා. උදේ හවස කල්පනා කරනවා. නමුත් කල්පනා කරාට මොකද? එහෙම දඟලුවාට මොකද? එහෙම දෙන්න පුළුවන් පණිවිඩයක් නෙමෙයි. එහෙම දෙන්න ගියාම වෙන්නේ දවසක ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඒකත් ඇහිරිලා යන්න පුළුවන්. ඇහිරිලා යන්න පුළුවන්. අන්න ඒ වෙනුවට ටිකෙන් ටික මේගොල්ලන්ට ආදීනව පෙනෙන කනිශ්ශබ්ද විඳියොත් අන්න ආදීනව පෙනිලා යම් කිසි අවස්ථාවක් උදා වෙලා අහම අනේ විදිහට හොයාගෙන අහම අනේ අවස්ථාවේදී අපිට ප්‍රයෝජනයක් අරගෙන මෙන්න මේ පණිවිඩය දෙන්න පුළුවන් කියලා වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයි. ඉතින් ඕකත් වැරදිලාම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. වැරදිලාම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මමත් ඔය වගේ ඒවක් හොඳට කාලා තියෙනවා. ඒ කෑම තුලින්ම මට තේරලා තියෙනවා මොකද්ද මේ විදිහට අමාරුවෙන් ගන්න බෑ කියලා අරගන්න බෑ. දැන් අපේ තාත්තා වැඩි දුර නැහැ. ඉතින් ඒ දවස්වල ඔය ආමිගේ වැඩ කරපු කෙනෙක්. ඉතින් දවසක් මම ඔන්න සක්මන් භාවනාව ගැන කියලා දීපු පිළිතුර මොකද්ද? අපි ඒ දවසල ආමිගේ ඉන්න කාලේ දොයි වාම දකුණ කී කී ඔහොම ගියා කිව්වා. ඉතින් අර කියපු කට ඉතින් පොළවේ උලා ගන්න ගානට තමයි ඉතින් හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට අමාරුවෙන් කියන්න ගියාද මොකද? අමාරුවෙන් පැහැදිලි කරලා දෙන්න ගියාද මොකද? ඒගොල්ලෝ ඒ පණිවිඩේ ගන්න සූදානම් නැහැ. සූදානම් නැහැ. අර ලොකු සායනාංශය සඳහන් කරන මොකද්ද මේ ටෑග් එක දෙනවට වැඩිය උතුම් ටෑග් බාර ගන්න එක. බාර ගන්න සූදානම් කෙනෙක්ට තමයි ටෑග් දෙන්න ඕනේ. නැතුව ටෑග් එකක් දුන්නා කියලා නිකන් දෙන මිනිහා තමයි මොඩයා වෙන්නේ. ඉතින් ඒකින්ද බය මෙන්න මේ විදිහ අවස්ථාවක් ගැළපිලා එනවා. ඒගොල්ල යම් කිසි විදිහක මේකේ ආදීනව දකින ස්වභාවයක් ගැළපිලා එනවා. ඉතින් ආදීනව දැක්කට පස්සේ අන්න යම් කිසි ප්‍රතිපදාවකට වඩන්න එළඹෙන්න පුළුවන්. ඉතින් මෙතන සඳහන් කරන මොකද්ද මේ බඹසර බ්‍රහ්මචර්ය වසනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ මුළු ප්‍රතිපදාවම අපිට එක විදිහක පෙන්වන්න පුළුවනි මෙන්න මේ බ්‍රහ්මචර්ය වැසීමක් විදිහට. ඉතින් එහෙම ගුවාම මේ ආගෙන ඉන්න පිරිසගේ පොඩ්ඩක් හිතට කනගාටුවක් දුකක් ඇති වෙන්නත් පුළුවන්. ඇත්තට මේ සංසාර ගමන පුරාවට මේක යන්නේ මේ ගමන් කරන්නේ මෙන්න මේ මෛතුණ්‍ය හා සම්බන්ධ විකෘතිත් එක්ක තමයි. එක්තරා විදිහක මේක කෙලින්ම මේ ආසාව තියෙන පිරිසක් ඉන්නවා. තව ඊළඟට මේකේ නැති වුණාම මේකේ විකෘති ආකාරයකින් වෙන ආකාරයකින් ද්වේෂයේ විදිහට වෙන වෙන දේවල් විදිහට හිස්මතු වෙලා එනවා. ඉතින් බැලුවම එකම ප්‍රශ්නයයි තියෙන්නේ. මොකද්ද වර්ගයාභෝ කිරීමේ ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ යෙදිලා ගැළපිලා ඉන්නකොට ඕක හරියට අපිට පේන්නෙත් නැහැ. නමුත් අන්න ඒකෙන් පොඩ්ඩක් දුරස් වුණොත් අපිට තේරෙනවා මේකට කොච්චරනම් බැම්මක් කොච්චරනම් බැඳීමක් අපි තුල තියනවාද කියලා මේ තැනත්තට අත්දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට ටික කාලයකට හරි සුළු කාලයකට හරි මෙන්න මේ විදිහේ බ්‍රහ්මචාරියක ඉන්න පුළුවන් නම් මේ විදිහට කලක් ගත කරන්න පුළුවන් නම් මෙන්න මේ දේවල් වලින් කොච්චරනම් අපි යවිස්සලා තියනවාද මේවෙන් කොච්චරනම් දේවල් වැහිලා තියනවාද කියලා අදකින්න පුළුවන්. ඉතින් ඔය ගිහි ජීවිත ගෙවාගෙන ඉන්නකොට ඒ විදිහට කල් ගත කරගෙන ඉන්නකොට අන්න ඉතින් යම් යම් විදිහට ඔන්න ඔය අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම තුලින් ටික දවසකට පැයකට දෙකකට අන්න සහනයක් ඇති වෙනවා. යම් කිසි විදිහක පැහැදිලි බවක් යම් කිසි විදිහක යැපෙන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ඉතින් ඕකම තමයි අනිත් පැත්ත කරන්න ගියාම මොකද වෙන්නේ? දැන් බ්‍රහ්මචාරියක් රකින්න ගියාම මොකද වෙන්නේ? අන්න නොයෙකුත් ප්‍රශ්න ගැටලු ඉදිරිපත් වෙලා එනවා. නොයෙකුත් විකෘති ආකාර අපිට දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි හිතමු බ්‍රහ්මචාරියක් සමාදම් වෙච්ච කෙනෙක්. අන්න මුලින් සමාදම් වෙනකොට මොකද්ද කියන්නේ? ඉතින් කියනවා අයියෝ මේවා නම් මට එපා වෙලා තියෙන්නේ මේ හොඳයි ඉන්න පුළුවන් නම් කියලා. ඔන්න ඉතින් සමාදම් වෙනවා. සමාදම් වුණාට මොකද කාලයක් ගෙවෙනකොට අන්න නැවතත් අර ආසාව පිළිබඳ දෙයක් ඉදිරිපත් වෙලා එනවා. ඒ ආසාව ලබා ගන්න බැරි වෙනකොට ඒක විකෘති ආකාර ඉදිරියට නැගිලා එනවා. එක්ක ළඟ ඉන්න එකේ පේන්න බැරි ගන්නට ද්වේෂයක් හිතේ නැගිලා එනවා. එහෙම නැත්නම් තව මොන මොනවා හරි වෙන වෙන දේවල් අල්ලගෙන අන්න ඉතින් ඒ ඔස්සේ ක්‍රියාවත් වෙනවා. අන්න අර ආකාරයෙන්ම විකෘති ස්වභාව ඉදිරිපත් වෙලා එනවා. ඉදිරිපත් වෙලා එන අර අවශ්‍යතාවය පිරිමහ ගන්න බැරි වුණාම මේක අනිත් වෙන වෙන ආකාරවලින් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒ විදිහට පීඩා විඳිනවා, දුක් විඳිනවා අපිට දක්නට පුළුවන්. එක්කෝ මොලේ විකෘති වෙලා හරි පිස්සුවක් හරි හැදිලා යනවා. ඉතින් මේ පිස්සුව කියන්නේ වෙන මුකුත් නෙමෙයි ඔගේ පිටිපස්සේ තියෙන්නේ. අර විදිහට කසාදයක් බැඳගෙන ඒ පව ජීවිතයක් ගත කරමින් කල් ගෙවුවා නම් ඔය කිසි පිස්සුවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර දේවල් ලැබෙන්නේ නැති වුණාම, ඒ දේවල් වලින් වැළකුණාම ඉතින් මොකද වෙන්නේ? අන්න නොයෙකුත් විදිහට මේක පිට දානවා. මෙන්න මේ තියෙන අවශ්‍යතාවය පිට දානවා. ඉතින් මේ පිට දැමීම නොයෙකුත් විකෘති ආකාර වලින් තමයි අපිට දක්නට තියෙන්නේ. ඉතින් ওই විනය පොතේ සඳහන් වෙනවා මෙන්න මේ ස්වාමීන් වහන්සේලා බ්‍රහ්මචර්ය රකින්න ගිහිල්ලා ඉතින් මේ රැක ගන්න බැරි තැන මොකද කරලා තියෙන්නේ මේ පැවිද්දට තියෙන ආසාවත් එක්ක මොකද කරලා තියෙන්නේ අනේ ඉතින් තමන්ගේ ලිංගය තලා ගන්න ගණනට ගිහිල්ලා ඉතින් ලිංගය තලා ගන්න ගණනට ගිහිල්ලා ඉතින් එහෙම තලාගෙන ඉතින් තැලුවයි කියලා ඔය ප්‍රශ්නේ ඉවර වෙන්නෙත් නෑ හැබැයි ඉතින් අර කළුයි සුදුයි කියලා තියෙන ආසාව ඉතින් අර සාමාන්‍ය ලේක් වගේ නිකන් අයිවර්ණ ආසාවක් බවට පත් වෙන එක විතරයි විකෘතිකාමයක් බවට පත් වෙන එක විතරයි ඕකෙන් වෙන්නේ තැළුවා කියලා විසඳුමක් හදා ගන්න පුළුවන් නම් ඉතින් ඒක වෙන පහසු වැඩක්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තලන්නේ එහෙම නැහැ කියලා ඔන්න ශික්ෂාපදේකුත් පනවනවා එහෙම කරලා හරියන්නේ නැහැ කියලා ශික්ෂාපදේකුත් පනවනවා ඉතින් ඔන්න ඒ විදිහේ දේවල් අපිට අත් දකින්න පුළුවන්. ඉතින් මේ එකතු වෙලා ඉන්න පිරිසත් ටිකක් ටිකක් කල්පනා කරලා බලන්න මාස කිහිපයක් හරි කමක් නැහැ. සති කිහිපයක් හරි කමක් නැහැ. මෙන්න මේ වගේ ශික්ෂාපදයක් සමාදන් වෙලා කල් ගෙවන්න පුළුවන්. මේ විදිහේ දෙයක් උත්සාහයක් දරන්න පුළුවන්ද? මේ පැවිද්දම ඇයි මේ බ්‍රහ්මචර්ය විදිහට හඳුන්වන්නේ කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන් අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. ඉතින් හැබැයි ඕවා කරන්න ගිහිල්ලා පවුල් අවුල් ගිහිල්ලා අපි හොයාගෙන හෙන්න එපා. එහෙම වගකීමක් නම් දරන්න අමාරුයි. එහෙම වගකීමක් දෙන්න අමාරුයි. ඉතින් අන්න පුළු පුළුවන් විදිහට තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ උත්සාහයක් දරලා බලන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් ඇයි මේ ඉදිරියෙන් තියන්නේ කියලා බලන්න පුළුවන්. ඉතින් ඕකම අපිට වෙන විදිහකට කියන්න පුළුවන් මොකද්ද? අන්න අර සාමාන්‍ය ඔය ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් වල සාමාන්‍ය ස්ටොක් මැනේජ්මන්ට් වල තියෙන මොකද්ද මෙන්න මේ ඉන්වෙන්ටරිය වැඩි වුණාම මේ ආයතනයේ තියෙන ප්‍රශ්න වැළලිලා යනවා මැෂින් වල ප්‍රශ්න තියෙනවා නම් සප්ලයි එකේ ප්‍රශ්න තියෙනවා නම් තව තව ප්‍රශ්න තියෙනවා නම් ඒව ඔක්කොම වැළකිලා යනවා ඒව ඔක්කොම නොපෙනී යනවා මෙන්න මේ ඉන්වෙන්ටරිය වැඩිපුර තියෙන හින්දා මේ ගබඩාවේ බඩු වැඩිපුර තියෙන හින්දා මොකද අන්න ඕන ඕන විදිහට අරගෙන පාවිච්චි කළ ඒ ප්‍රශ්නේ වහගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එන්නේ වෙනුවට මේ ප්‍රශ්න හොයාගන්න ඕන නම් මොකද කරන්නේ? අන්න කියනවා මේ ඉන්වෙන්ටරිය පොඩ්ඩක් අඩු කරලා බලන්න. මේ ඉන්වෙන්ටරිය පොඩ්ඩක් අඩු කරාම අන්න යට තියෙන ප්‍රශ්න මතුවලා එනවා. මැෂින් වල ප්‍රශ්න තියෙනවා නම් ඒව එනවා. සප්ලයි එකේ ප්‍රශ්න තියෙනවා නම් ඒව එනවා. ඔන්න ඔය විදිහට අනිත් ප්‍රශ්න ටික මතුවලා එනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි ඔය බ්‍රහ්මචර්ය කතාව තුළ තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් අඩු කරලා බලුවාම හොයාගන්න පුළුවන් අන්න අර අනිත් ප්‍රශ්න වැලකිලා තියෙන ප්‍රශ්න මොනවද නොපෙනී තියෙන ප්‍රශ්න මොනවද කියලා අන්න ටිකෙන් ටික අඳුන ගන්න පුළුවන් වෙයි අඳුන ගන්න උත්සාහයක් දරන්න පුළුවන් වෙයි ඔන ඔය දිහේ දෙයක් තියෙනවා ඊළඟට සඳහන් කරන මේ සෑමදා සතිමත්ව මෙන්න මේ තණ්හාව යම් කිසි විදිහක ප්‍රහාණය කරපු ඊළඟ මේ ගිනීම් නැති භික්ෂුව අන්න එයාට තමයි මේ කම්පන ඇති නොවෙන්නේ මේ හිත කම්පණේ නොවෙන්නේ කියලා යම්කිසි තව ටිකක් ඉදිරියට තව ටිකක් ගැඹුරට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අරගෙන යනවා. ඉතින් මේ 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 වගේ දේවල් ඇහුවාම අපි ගොඩාක් දුරට අධෛර්යමත් වෙන්න හේතු වෙනවා. මොකද්ද? අපි කල්පනා කරනවා මේක මේ අපිට අදාළ දෙයක් නෙමෙයි. මේක මේ රහතන් වහන්සේට අදාළ දෙයක් තමයි මේ කියන්නේ. ඒතකොට රහත් වෙච්ච දවසක තමයි මේවා දැනගන්න වෙන්නේ කියලා. ඔන්න අර යම් කිසි විදියක මේ පිළිබඳ උනන්දුවක් උත්සාහයක් ඇති නොවෙන්න අපිට හේතු වෙනවා. නමුත් ඇත්තටම මේ නිවන කියන එක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ සාපේක්ෂවත් විඳින්න. සාපේක්ෂවත් විඳින්න. ඒ කියන්නේ තමන් යම් යම් විදියක ප්‍රතිපදාව කඩලා තියනවාද ඒට සාපේක්ෂව යම් කිසි හිතේ සැනසීමක් පහසුවක් ගැළපිලා එන්න ඕනේ. යන්නේ පහසුව අපිට අත්දකින්න පුළුවන්. අපි හිතමු දැන් මේ තණ්හාව ෂය කරා කියලා සඳහන් කරනවා. සදා සතෝ කියලා සඳහන් කරන හැම කල් හි සතිමත් තණ්හාව ෂය කරපු භික්ෂුව කියලා. නමුත් හැම කල්ලි නැති වුණත් ඉඳලා හිටලා හරි සතිමත් බවක් අපි තුලත් තියෙනවානේ. අනේ ඒකට සාපේක්ෂව යම් කිසි විදිහක තණ්හාව දුරු වීමක් වෙලා තියෙන්නේ පෙ. අනේ මේ දෙක ගලපල බැලුවොත් තම තමුන්ටම තේරුම් ගන්න පුළුවන්. අන්න මගේ ජීවිතයේ මේ ප්‍රතිපදාව තුළින් යම් කිසි පහසුවක් ළඟා වෙලා ඇවිල්ලා තියෙනවා. යම් කිසි ඉඩකඩක් ළඟා කරගෙන තියෙනවා. අනේ ඉඩකඩ තුලින් අපිට දවසක අත්දකින්න පුළුවනි මොකද්ද? මෙන්න මේ නිවන කියන දේ සාපේක්ෂ දෙයක් කියන එක. නිවන කියන දේ මම වඩපු ප්‍රතිපදාවට අනුව මට ලැබිලා තියෙන දෙයක්. එහෙම නැතු එකපාරට ගිහිල්ලා උඩින් ගිහිල්ලා ගිගිලිලා ගිහිල්ලා ආලෝකයක් ඇවිල්ලා ලැබෙන එකක් නෙමෙයි. ඒ වෙනකොට කන්දක් නගිනවා වගේ පියවරෙන් පියවර පියවරෙන් පියවර තියෙන පියවරක් පියවරක් පාසා අන්න කඳු මුදුනට ලං වෙනවා. කඳු මුදුනට ලං වෙනවා. අන්න ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට තමුන්ට සාපේක්ෂව කල්පනා කරන්න පුළුවන් මෙන්න මේ මමත් ඉඳලා හිටලා හරි සතිමත්. ඊළාට මමත් සතිය වැඩිම තුලින් මගෙත් මේ තණ්හාවක් තියෙනවනම් යම්කිසි ආසාවක් තියෙනවනම් ඒක ටිකක් හරි අඩු වෙලා තියෙනවා කියලා අන්න ඒ විදිහට තම තමුන්ට අත්දකින්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් මේකයි දේවාගමකුයි අතර වෙනසක් නැහෙනි. දෙවියන් ආන්සේ කිව්වා කියන මතෙත් එක්ක වෙනසක් නැහෙනි. ඒ වෙනුවට අන්න තමුන්ට ටිකෙන් ටික අත්දකින්න පුළුවන් දෙයක්. මේ ජීවිතයේ බලම අත්දකින්න පුළුවන් දෙයක්. වැඩි වැඩි පමණට ප්‍රතිඵල තියෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අන්න ඒ ප්‍රමාණයෙන් අත්දකින්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. අන්න ඒ විදිහට තමුන්ට සාපේක්ෂව හිතලා බැලුවොත් මෙන්න මේ කියන කතාව තව ටිකක් තේරුම් ගන්න ලේසි. මෙන්න මේ අරංගන යන දිහාව තව ටිකක් තේරුම් ගන්න ලේසි. ඊළඟට අවසානයේ සඳහන් වෙනවා මෙන්න මේ කියන භික්ෂුවට මෙන්න මේ ගිනීම් කියන ඒවා නැහැ. ගිනීම් කියන ඒවා නැහැ කියලා. ඉතින් ඔන්න ඔය කතාවේදී මොකද්ද මේ කියන්නේ? අර යම්කිසි විදිහක ප්‍රපංචයක් නැగిලා එනවා නම් ඒකේ මුල්ම අවස්ථාව තමයි ඔය කියන්නේ ගිනීම් කියන විදිහට. යම්කිසි දෙයක් අන්න අපි හිතමුකෝ සිදුවීමක් වෙනවා. මේක සිදු වුණ ගමන් අපිට මොකද වෙන්නේ? හිත ඇතුලේ යම්කිසි කතාවක් ඇති වෙනවා. මේ යකා මෙහෙම කරානේ බලන්නකෝ කියලා ඔන්න පටන් ගන්නවා. ඒක පටන් ගන්න තුලින් තමයි යම්කිසි වෙලාවක අන්න වචනෙට නැగిලා පිට වෙන්නේ. එහෙම නැත්තම් අර විදිහට ක්‍රියාවක් කරන්න යමු වෙන්නේ. ওই විදිහකට ගැළපිලා එන්නේ මෙන්න මේ මුලින්ම පටන් ගන්න මෙන්න මේ ගිනීම කියන යම්කිසි මූලික කතාබහක් හිත ඇතුලේ පටන් ගන්නවා. අනේ ආකාරය ගැන තමයි මේ කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරය මත පදනම් වෙලා මහා ප්‍රපංචයක් බවට, එහෙම නැත්නම් මහා සාපරාදී ක්‍රියාවක් බවට මේක වර්ධනය වෙලා යනවා. ඉතින් ඕක තනිකරම අර හිත කම්පණය වීමත් එක්ක තියෙන දෙයක්. හිත කම්පණය වී වෙලා තමයි එතනින් එහාට තමයි ওই කියන කතාව නැగిලා නැగిලා ඇවිලිලා යන්නේ. එතකොට අන්න අර හිත කම්පණය නොවන කෙනාට මෙන්න මේ ප්‍රපංච වෙන ගතිය, එහෙම නැත්නම් මෙන්න මේ විදියට ඇවිලෙන ගතියත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අන්න එයාට තමයි මේ විදියට කම්පන නැත්තේ හිතේ කියලා සඳහන් කරනවා. ජීවකමත් අපිට තම තමුන්ට සාපේක්ෂව දකින්න පුළුවන් දෙයක් මොනවද? මේ කල් ගෙවනකොට ඉස්සර තරම් මේවා ඔස්සේ ගමන් නොකරන ගතියක්, ඉස්සර තරම් මේවා ඔස්සේ දුර නොයන ගතියක්, ඉස්සර තරම් මේ ඔස්සේ වෙහෙසටපත් නොවන ගතියක් අපිට අත්දකින්න පුළුවන්. අන්න ඒ වෙනස ගැන තමයි ඔය කියන්නේ. එතකොට මොකද්ද? ටිකෙන් ටික මේක වඩනකොට මොකද වෙන්නේ? මෙන්න මේ කතන්දර ඔස්සේ යන දුර ටිකෙන් ටික අඩු වෙනවා කියලා සඳහන් වෙනවා. අඩු වෙනවා කියලා තම තමුන්ට අත්දකින්න පුළුවන්. ඉතින් ওই කතාව තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ. ඕක ඉතින් විවිධ විදිහට අපිට පැහැදිලි කරගන්න ශක්තියක් ඉදිරියට උදා වෙලා ඒ මම දල වශයෙන් යම් කිසි පැහැදිලි කිරීමක් තමයි කරන්න උත්සාහ කරේ. ඉතින් එහෙම උත්සාහ කළා අපි බලමු සති කිහිපයක් මේක ඔස්සේ වෙහෙස වෙලා සති කිහිපයක් උත්සාහ කළා මෙන්න මේ විදිහට මේ කතාව තව තව පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් කොහොම කිව්වත් මේ කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? තමුන්ගේ හිතේ යම්කිසි පැහැදිලි බවක්, හිතේ යම්කිසි සතුටක්, එහෙම නැත්නම් මේ යැපෙන්න පුළුවන් ගතියක් ටිකෙන් ටික ඇති කරගන්නේ කොහොමද කියන උත්සාහය තමයි මේ තියෙන්නේ. ඒ විදිහේ ප්‍රයත්නයක් තමයි දරන්නේ. ඉතින් එහෙම ප්‍රයත්නයක් දරනකොට මොකද්ද? අනේ යම් යම් පමණකට අතහැරීමක්, එහෙම නැත්නම් මේ තණ්හාව ක්ෂය කිරීමක් කරාද එන්නේ ඒ පමණට අපිට විවේකයක් පහසුවක් ජීවිතය තුළ වර්ධනය වෙලා එන්න ඕනේ. ඉතින් සඳහන් කරන පොඩ්ඩක් පොඩ්ඩක් අතහැරියොත්, පොඩ්ඩක් මේ තණ්හාව ප්‍රහාණය කරොත් අන්නේ ඒ පොඩ්ඩක් අපේ හිතේ පහසුවක් වර්ධනය වෙලා එනවා. ඊළඟට ටිකක් වැඩිපුර මේ තණ්හාව ප්‍රහාණය කරොත් වැඩිපුර පහසුවක් හිත තුළ වර්ධනය වෙලා එනවා. ඊළඟට මහා ප්‍රමාණයෙන් මේ තණ්හාව ප්‍රහාණය කරොත් අන්න මහා ප්‍රමාණ පහසුවක් මේ හිත තුළ වර්ධනය වෙලා එනවා. සම්පූර්ණයෙන් මේ තණ්හාව ප්‍රහාණය කරොත් සම්පූර්ණ පහසුවක් හිත තුළ වර්ධනය වෙලා එනවා කියලා මෙන්න මේ තමුන්ට සාපේක්ෂව මේක ඒ අවස්ථාවේදී අත්දකින්න පුළුවන් කොයි විදිහටද කියන එක ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. ඒ විදිහට තම තමුන්ගේ ජීවිතවලම මේ මොහොතේම මේක ප්‍රතිඵල දෙන්නේ කොහොමද කියලා ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. ඉතින් තම තමුන්ගේ ජීවිතවලත් මේ වඩන ප්‍රතිපදා දිහත් පොඩක් හැරිලා බලන්න. මම පටන් ගන්නකොට කොයි විදිහටද මේ වැඩේ පටන් ගත්තේ? පටන් ගන්නකොට මගේ කොයි විදිහේ මානසික තත්ත්වයද තිබුණේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් දැන් අවුරුද්දක් හමාරක් කිරීම තුලින් මට කොච්චර පහසුවක් උදා වෙලා තියෙනවාද කියන එක අත්දකින්න පුළුවන් වෙයි. අර සාපේක්ෂව තියෙන පහසුව අත්දකින්න පුළුවන් වෙයි. දවසක් කෙනෙක් ඇවිල්ලා කියන මොකද්ද ස්වාමීනාස මගේ මේ භාවනාවේ කිසිම ඉදිරියන්නක් නැහැ. මම දැන් අවුරුදු 3 4ක් තිස්සේ මේක කරගෙන යනවා. කිසිම ඉදිරියක් නැහැ. ඉතින් ඒ කතාව කියලා අනිත් පැත්තට එහෙම කියනවා. මොකද්ද? හැබැයි මගේ ජීවිතයේ දිනදා ජීවිතේ නම් කලින්ට වැඩිය ලොකු පහසුවක්, පහසුවෙන් කල් ගෙවන්න පුළුවන් කතියක්, කලින් තරම් පැටලෙන්නේ නැති ගතියක් තියෙනවා. හැබැයි මේ භාවනාවේ නම් කිසිම ඉදිරියක් නැහැ. භාවනාවේ නම් කිසිම දියුණුවක් නැහැ කියලා මේතනත් සඳහන් කරනවා. සඳහන් කරනවා. ඉතින් ඔය ඉතින් ඒ ප්‍රකාශය තුළම තියෙනවනේ ඉතින් මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් එතනින් එහාට කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තම තමුන්ට යම් කිසි සාපේක්ෂව අදකින්න පුළුවන් ප්‍රතිපදාවක තමයි අපි එදිලා ඉන්නේ. ඉතින් ඒ විදිහට ඒ තැන ප්‍රතිඵල දෙන ප්‍රතිපදාවක තමයි එදිලා ඉන්නේ. අර විදිහට දෙයයන් ආන්සයට දාලා, මරණින් මත්තර දාලා, නොපෙනෙන තැනකට දාලා ගන්න ලබා දෙන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපදාවක් නෙමෙයි. ඉතින් එවැනි වූ ප්‍රතිපදාවක් තව තව ඉදිරියට වැඩිම සඳහා අද දින මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.